ஹொனரபிள் எஸ் எம் மரைக்கார்.
සිටින නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි කාර්ය ලබාදීම පිළිබඳ ස්තුතිවන්ත වෙනවා. දැන් මේ අද මේ තැපැල් කාර් තැපැල් සේවා පිළිබඳ කතා කරන මොහොතේදී මම හිතන්නේ මේ හෙක්ටර් අප්පුවා මන්ත්‍රීතුමා කියපු ආකාරයට තැපැල් සේවාව දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන ආපු ඒ සියලු දෙනාට අපි ස්තුතිය පුද කරන ගමන්ම මම හිතනවා අද තාක්ෂණය දියුණු වෙලා තියෙන ලෝකෙක විශේෂයෙන්ම තාක්ෂණය අනුගමනය කරන තාක්ෂණය තමන්ගේ ජීවිතය බවට පත් කරගෙන තියෙන ලෝකෙක ලංකාවේ ජනගහණයට වඩා දුරකථන සම්බන්ධතාවයන් තියෙන ලෝකයක අපි මං හිතන්නේ දියුණු වෙන රටක් නම් දියුණු වෙන්න ඌමනා වෙන රටක් නම් මේ තැපැල් සේවාවක් විදියටම පවත්වාගෙන යනවද නැත්නම් ඒකෙන් සිදු කරන කාර්යභාරය නව තාක්ෂණය පාවිච්චි කරලා විදුලි සංදේශ අධිකාරියේ යටතට අරගෙන එහෙම දියුණු සේවාවක් පවත්වාගෙන යෑමේ හැකියාවක් තියෙනවද කියන එකත් හිතන්න කාලය එළඹිලා කියලා මම විශ්වාස කරන්නේ. ඒක මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අද සැප්තැම්බර් මාසේ 5 වෙනිදා මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු 69 දෙනෙක් එකතු වෙලා අද ජන බලය කොළඹට කියලා දවන්ත උද්ඝෝෂණ මාලාවක් එහෙම නැත්නම් සත්‍යග්‍රහයක් මුළු කොළඹ වටලනවා කියන වගේ ලොකු ව්‍යාපෘතියක් ගෙනෙනවා. අපි පැහැදිලිව කියන්න ඕන මේ රටේ ජනතාව 2015 ජනවාරි මාසේ 8 වෙනිදා මේ රටේ ඊට පෙර සිදු වෙච්ච හොරකම වංචාව දූෂණය නාස්තිය මිනීමැරුම් කියන කාරණාවලට විරුද්ධව යහපාලනය කියන පෙළඹිලා බලය පෙරළුවයින් පස්සේ මාස 3ක් යන්න කලින් මේ අය නැවත මහින්ද මහත්තයා බලයට ගේන්න කියලා මහින්ද සුලඟ කියලා නුගේ ගොඩින් පටන් ගත්තා. ඊට පස්සේ නුවර ඉඳලා කොළඹට පාගමන් ඇවිල්ලා ආණ්ඩුව පෙරලනවා කියලා කියා. ඊට පස්සේ නැවත ගෝල් ෆේස් එකට සෙනග ගෙනල්ලා ආණ්ඩු බලය අරගෙන මහින්ද මහත්තයා අගමැති කරනවා කියලා ගෙනාවා. ඊට පස්සේ ඒකත් බැරි වෙච්ච කල තුන්වෙනි අවුරුද්ද කිට්ටුවෙද්දී පෙබරවාරි මාසේ 10 වෙනිදා තියෙන පළාත් පාලන මැතිවරණයෙන් බලය ලබා දෙන්න ගමේ බලය දෙන්න මහින්ද අගමැති කරනවා කියලා කියාගෙන ආවා. දැන් මේ ජාතියේ ඒ හැම වෙලාවෙම කරනකොට ඒගොල්ලෝ කිව්වේ පළවෙනි ආණ්ඩු පෙරලීමේ පළමු වෙඩිමුරේ කියලා. දැන් වෙඩිමුර හතරක් පත්තු කරලා ඒ වෙඩිමුර හතරම පුස් වෙඩිමුර බවට පත් වෙලා අදත් මේ මට අපි දන්න තරමට හෙට හෝ ඊට ආසන්න ඉදිරි මාස 6ක 7ක් කාලයක් තුල මේ රටේ ආණ්ඩුවක් පෙරලන්න පුළුවන් ජනාධිපතිවරණයක් හෝ පාර්ලිමේන්තු මැතිවරණයක් හෝ නැහැ. තියන්න පුළුවන් පළාත් සභා මැතිවරණයක් පමණයි. පළාත් සභා මැතිවරණය ඒගොල්ලන්ට ඕන වගේම අපිටත් ඕන. ඒ අපි කැමති මනාප ක්‍රමයට යන්න. මේ සීමා නිර්ණය අවුල තුල මේ මැතිවරණ කල් දානකට අපිත් විරුද්ධයි. ඉතින් මේ 60 දෙනා 69 දෙනාට මැතිවරණයට ඕනේ නම් ඒගොල්ලොත් මනාප ක්‍රමයට කැමති කියනවා. ඒගොල්ලන්ටත් කැමති නම් ඒගොල්ලන්ට මේ පාර දිගේ හන්දි හන්දි වල ඇවිදවිද රස්තියාදී වෙවි ඉන්න ඕනේ නැහැ. තමන්ගේ පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමන් තරං කර එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඒකේ නායකයා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එතුමා එක කතා කරලා මේ මධ්‍යම කාරක සභාවේ තීන්දුවක් අරගෙන ඒගොල්ලෝ කැමති කිව්වනම් අපිට මැතිවරණ තියන්න පුළුවන්. එහෙම නැත්නම් මධ්‍යම කාරක සභාවට ගිහිල්ලා එක්සත් ජනතා නිදහස් සන්ධානය ඇතුලෙන් ඕක බේරගෙන එන්න අමාරුයි කියලා හිතනවනම් ඒගොල්ලන්ට පුළුවන් මේ පාර්ලිමේන්තුවට යෝජනාවක් ගේන්න. ඒගොල්ලොන්ගේ 69 දෙනෙක් ඉන්නවා, අපේ 106 දෙනෙක් ඉන්නවා. එතකොට 3 දෙනෙක්ට වැඩිය දීලා අපිට මේ මැතිවරණය පියන්න පුළුවන්. හැබැයි ඒ මැතිවරණ තිබ්බ කියලා ඉවරලා මහින්ද මහත්තයා අගමැති වෙන්නෙත් නැහැ, ගෝඨාභය ජනාධිපති වෙන්නෙත් නැහැ, මේ රටේ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නැහැ, බදු ප්‍රතිපත්ති වෙනස් වෙන්නෙත් නැහැ, අධ්‍යාපන සෞඛ්‍ය ප්‍රතිපත්ති වෙනස් වෙන්නෙත් නැහැ. අන්න ඒ නිසා මේ කරන්න තනිකරම ප්‍රෝඩාවක් මුලාසනාරුවට මන්ත්‍රීතුමනි. මේකේ අරමුණු තුනයි තියෙන්නේ. පළවෙනි අරමුණ තමයි අද අපි ජනාධිපතිවරණයේදී පොරොන්දු වෙච්ච ආකාරයට අද ඒ කාලේ සිදුවෙච්ච හොරකම් වංචා මිනීමැරුම් දූෂණ සම්බන්ධව සිදු කරපු පරීක්ෂණ අවසන් කරපු පරීක්ෂණවල වාර්තා ටික අධිකරණ ඉදිරිපත් කරලා විශේෂ අධිකරණයක් ස්ථාපිත කරලා මේ නඩු එදිනදා අහන්න පටන් ගන්නවා. දැන් තව සති අධ්‍යයක් යනකොට මේක දිනපතා රූපවාහිනී මාධ්‍යෙන් වාර්තා වෙන පටන් ගන්නවා. එතකොට අර මහ බැංකු බැඳුම් කර වංචාව වාර්තා කරා වගේ වාර්තා කරනකොට මේකට රැල්ලක් හැදෙනවා. ඊට පස්සේ දෙසැම්බර් මාසේ ඉඳලා කට්ටියටම පොලිමේ කූඩුවට යන්න වෙනවා. ඒ නිසා අද මේ විශාල සෙනගක් කොළඹට ගෙනල්ලා අධිකරණ මිනිස්කාරවරුන්ව මානසික පීඩනයක් එල්ල කිරීමේ අරමුණ තමයි මේක කරන්නේ. අපි ආණ්ඩුව පෙරලන්න යන්නේ, අපිට මෙච්චර බලවේගයක් තියෙනවා. ඒ නිසා බලාගෙන තීඳු දෙන්න. අපි ආවත් සිරාණි බණ්ඩාරනායක කණෙන් ඇදලා එළියට දැම්ම වගේ තමුන්සලාට අපි පරිප්පුව දෙනවා කියන මේ පණිවිඩය ලබා දීම තමයි මේගොල්ලන්ගේ පළවෙනි අරමුණ. දෙවෙනි අරමුණ තමයි අද ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමට ඒගොල්ලන්ගේ අභ්‍යන්තර ඉරිතලා යෑම අභ්‍යන්තර දෙදරා යෑම වළක්වාගෙන යෑමේ උපක්‍රමයක් නැහැ. එක පැත්තකින් ආණ්ඩුව ගම්පෙරළී වැඩසටහන ගෙනල්ලා ග්‍රාමීයව පෞගිය අවුරුදු තුනේ කරගන්න බැරි වෙච්ච අලෙවිකරණ වැඩපිළිවෙලත් එක්ක ගමේ වැඩ ටික ආරම්භ වෙලා එනකොට මේක ගම ඇතුලේ එක්සත් ජාතික පක්ෂේ නැගිටිනකොට ඒගොල්ලන්ගේ අභ්‍යන්තර දෙදරා යෑම තව වැඩි වෙන්න ඉඩ තියෙනවා. අද මහින්ද රාජපක්ෂ මහත්මයාට නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න බෑ කියන එක සක්සුදක්සේ 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔප්පු වෙලා තියෙනවා. ඒ තත්ත්වය තුළ අද ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් බැසිල් රාජපක්ෂ මහත්මයාත් අතර පැහැදිලි බෙදීමක් කවුද අපේක්ෂා කියන එක තුල තියෙනවා. දැන් විශේෂයෙන්ම වෙල්ගම මහත්මයා එක ප්‍රකාශයක් කරනවා. මහින්දානන්ද මැතිතුමා තව ප්‍රකාශයක් කරනවා. මේ දෙදරා යෑම හංගලා ගම්පෙරළිය හරහා ආණ්ඩුව මතුවීම වළක්වා ගැනීම තමයි මේකේ දෙවැනි අරමුණ. තුන්වැනි අරමුණ තමයි මේගොල්ලෝ තමන්ගේ බලය රැක ගැනීම සඳහා ලේ ඉල්ලපු කට්ටිය, ලේ හොලවපු කට්ටිය, ලේ වලින් රට හොදපු කට්ටිය. අපි දන්නවා රටක් වටන මාධ්‍යවේදීන් වන ලසන්ත වික්‍රමතුංග, ප්‍රදීප් එක්නොලි ගොඩ අය වැනි මාධ්‍යවේදීන්ව අමු අමුවේ මරලා ලේ වලින් නහවපු කට්ටිය. ඒ විතරක් නෙමෙයි වසීම් ටාජුඩීන් වගේ රගර් ක්‍රීඩකයන් ඝාතනය කරපු, හලාවත දීවරයන්ගෙන් ඇන්තනීව ඝාතනය කරපු, කටුනායක නිදහස් වෙළඳ කලාප උද්ඝෝෂණයෙන් රොසෙන් චානකව ඝාතනය කරපු, ඒ විතරක් නෙමෙයි රතුපස්වල බොන්න වතුර ටිකක් ඉල්ලපු මිනිස්සුන්ට දනගස්සල වෙඩි තියලපු මරපු කණ්ඩායමක් මේගොල්ලෝ. ඒ වගේම තව සිය ගාණක් සුදුවැන් වලින් මිය පරලෝක යවපු කට්ටිය. ඒ නිසා ඒ අයට මරණව කියන එක ලේ තමන්ගේ බලය සඳහා පාවිච්චි කරනවා කියන එක කිසිම අමුතු දෙයක්ුත් නෙමෙයි, බය වෙන දෙයක්ුත් නෙමෙයි. ඒ නිසා දැන් ඒගොල්ලන් දන්නවා රට පුරාම තමන්ට වහල් ගැති සේවය කරන වහල්ලු ඉන්නවා. මේ වහල්ලු ටික අරක්කු ටිකක් දීලා, බත් පැකට් එකක් දීලා, සල්ලි ටිකක් දීලා, කොළඹ ගෙන්නල්ලා ආණ්ඩුව බය කරලා, ආණ්ඩුව ප්‍රකෝප කරලා, ආණ්ඩුව හරහා වෙඩි තියවලා තව බිල්ලක් දෙකක් තුනක් අරගෙන ඒ මතින් හෝ බලය ලබා ගැනීම තමයි ඒ අයගේ තුන්වෙනි අරමුණ. ඒ නිසා අපි පැහැදිලිව කියනවා මේ අය කියනවා නම් මේ ජනතාවට අමාරුයි, ජනතාව පීඩා විඳිනවා. ඒ නිසා තමයි මේ උද්ඝෝෂණය කරන්න කියලා ඉවරලා ඒ අයට ඉතා පැහැදිලිව පුළුවන්. ඇයි අද වැඩ කරන දවසක්, බලාල දවසක්, රජයේ කාර්යාලවලට මහජනතාව වෙන දවසක්, හරිද? ඒ වගේම පාසල් පවත්වන දවසක්, ඒ වගේම අපස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විශ්ලේෂණය කරන කොළඹ නගරයේ බොහෝ පාසල්වල. එහෙමනම් මේගොල්ලන්ට තිබ්බ මේක සෙනසුරාදා සහ ඉරිදා දවසක් කරන්න. ඒව කරන්න නැතුව මේ කරන්නේ ඒ ප්‍රකෝපකාරී හැඟීම් ඇති කරවලා වෙඩි තියලා මරවලා ඒ ලේ උඩින් බලයට පත්වීමේ ඌමනාව මත. අනේ නිසා විශේෂයෙන්ම මූලස්නාරෝඩ ගරු මන්ත්‍රීතුමනි, අපි ඉතා පැහැදිලිව කියන්න ඕන මේගොල්ලෝ අද මේ වැඩසටහන කරන තත්ත්වයට පත් කරත් අපේ ආණ්ඩුව, ඒක අපේ ආණ්ඩුවේ වරද. ඒ මොකද හේතුව? අපි ආණ්ඩුව අරගෙන යහපාලන ස්ථාපිත කරලා, ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කරලා, නීතිය මාධ්‍ය නිදහස ක්‍රියාත්මක කරවලා, මූලික මිනිස් අයිතිවාසිකම් ලබා දීලා, මානව වටිනාකම් වලට ලොකු වටිනාකමක් ලබා දීලා, අසීමිත ප්‍රජාතන්ත්‍රවාදයක් ලබා දීමේ ප්‍රතිඵලයක් තමයි මේක. අපි දන්නවා ශ්‍රී ලංකාව කියන්නේ දියුණු රටක් නෙමෙයි, දියුණු වෙමින් පවතින රටක්. හැබැයි අපේ ආණ්ඩුව ලබා දෙල තියෙන ප්‍රජාතන්ත්‍රවාදය දියුණු රටකවත් නැති ප්‍රජාතන්ත්‍රවාදයක් තමයි ශ්‍රී ලංකාව කියන දියුණු වෙමින් පවතින රාජ්‍යයට ලබා දෙල තියෙන. මෙන්න මේ නිසා තමයි හිතු හිතු දේ කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. අද මාධ්‍යර පමණක් නෙමෙයි, ඕනෑම කෙනෙකුට ඕනෑම කුණුහරුපයක්, අපහාසයක් ඕනෑම තැනක් කරලා පාඩුවේ ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ. අන්න ඒ නිසා මේක පාවිච්චි කරලා තමයි මේ අය මේ වගේ වැඩසටහන් වලට එළඹලා තියෙන්නේ. මූලස්නාවට ගරු මන්ත්‍රීතුමනි, මම දැන් දවස් දෙකකට කලින් මාධ්‍යෙන් අහන් ඉන්නවා බේකර් හිමියන්ගේ සංගමේ සභාපතිවරයා වොයිස් කට් එකක් දෙනවා, පිටිකිලෝවක් රුපියල් 5කින් නැග්ගා, ඒ හින්දා අපි පාන් රාත්තලක් රුපියල් 5කින් වැඩි කරනවා කියලා. පාන් රාත්තලකට දෙන්නේ ග්‍රෑම් 450යි. එතකොට පිටිකිලෝවකින් පාන් රාත්තල් දෙකක් හදන්න පුළුවන්. හැබැයි පිටිකිලෝ 5 වැඩි වුණාම රාත්තලකින් 5ක් වැඩි කරනවා. එතකොට ඩබල් ලාභයක් ලබනවා. 100%ක ලාභයක් ලබනවා. ඉතින් මේව ඔහෙ සිදු වෙනවා. මේවට පාලනයක් නැහැ. මේව බලන්න කවුරුවත් නැහැ. මේකට නිදි දාන්න කවුරුවත් නැහැ. අන්න එවැනි රටක් අපි නිර්මාණය කරලා දීලා තියෙන නිසා තමයි මේ අයට මෙහෙම කරන්න වෙලා තියෙන්නේ. ඒ නිසා අද මේ මොහොත වෙනකොට ඒගොල්ලොන්ගේ බලාපොරොත්තු ඉෂ්ට වුණාද නැද්ද කියන එක අද රාත්‍රියේ මාධ්‍ය බැලුවාම පේනවා. දැන් උදාහරණයක් අපිත් ගණන් හැදුවා. ඒගොල්ලන්ට ඒකාබද්ධ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු 4000ක් ඉන්නවා. එක්කෙනෙක් 20ක් අරන් ආව නම් 80000ක් සෙනග එන්න ඕන. අපිට වාර්තා වෙන ආකාරයට බස් 1100යි ඇවිල්ලා තියෙන්නේ. බස් 1100 බොහෝ බස් වල ඉන්නේ 10යි 15යි. දැන් මගේ ආසනේ කොළොන්නාව ආසනේ. සාමාන්‍යයෙන් මම නම් මෛත්‍රී රැලියකට බස් 25 30 50 ගානේ පුරවලා අරගෙන යනවා. හරිද? අද ගෙලලා තියෙන බස් 5යි. ඒ බස් 5ත් 15000 ගානේ ඇවිල්ලා 150ට අඩුවෙන්. ඉතින් ඒ නිසා දැන් මේ අය මුළු කොළඹම වටලවලා මහා භයංකාර චිත්‍රයක් තමයි හැදුවේ. අපි දන්නෙත් නැහැ, ඒගොල්ලෝ දන්නෙත් නැහැ, කවුරුත් දන්නේ නැහැ. වැල්ලවත්තේ ඉඳලා නුගේ කොට ඉඳලා අර පැත්තෙන් පෑලිය කොට ඉඳලා මුළු කොළඹම එක හිස් කොටක්, හැම පාරම හිස් කොටක් කාටවත් යන්න බෑ කියලා අද බොහෝ පෞද්ගලික අංශයේ සේවකයෝ දවල් 12 වෙනකොට ගෙදර ගියා. බලන්න මේක රටේ ආර්ථිකයට කොච්චර පාඩුවක්ද කියලා. හැබැයි අන්තිමට මේගොල්ලෝ ලේක් හවුස් සංදියට සීමා වෙනවා. අපි දන්නවා අපිත් විපක්ෂේ ඉන්න කාලේ හෙන්රි පේදිරිස් ක්‍රීඩාංගණයට 50,000 ගෙනල්ලා පුරවනවා කියලා කියනවා. දාන්න පුළුවන් කාරක සභා සභාපතිතුමනි පුටු 4000යි. සුගතදාසර 15,000 ගෙනව කියලා අපිත් කිව්වා. සුගතදාස තියෙන පුටු 5004යි. මම ඉස්සර මාධ්‍ය වැඩ කරනකොට සිරස සුපර් ස්ටාර් අවසාන තරගේ ලෑස්ති කරන මම හොඳටම දන්නවා පුටු 5004යි තියෙන්නේ. ඉතින් ඒ නිසා ලේක් හවුස් වටරව් මේ ඉඳගෙන පාරේ හතර පැත්තෙන් දැම්මත් උපරිම දාන්න පුළුවන් 15,000යි.
මොහොමඩ් සුදේ මන්ත්‍රීතුමා
අවසාන කරනකොට විනාඩියක් දෙන්න. ඒ නිසා අද ඊයේ රෑ වෙනකන් තිබ්බ මානසිකත්වය නෙමෙයි අද උදේ වෙනකොට තියෙන්නේ. මේ මානසිකත්වයත් එක තමයි අදහස මේ කරන්නලා තියෙන්නේ. අන්තිමේදී අද රෑ නැතර වෙලා හෙට උදේ ෂිෆ්ට් එකට තව කට්ටියක් ගේනවා කියලා තමයි කිව්වේ. හෙට උදේ ෂිෆ්ට් එක කෙසේ වෙතත් අද රෑට 20,000ක් නැතර වුණොත් ඔවුන්ට ලොකු ජයග්‍රහණයක් කියන එක අපි කියන ඕනේ. ඒ නිසා අවසාන වශයෙන් මේ කියනවා අද තමයි දවස. අද තමයි දවස. ඒ මොකද අද තමයි ඔවුන් තේරුම් ගන්නේ පළාත් පාලන මැතිවරණයේදී 50% ලංකාවේ ගන්න බැරි වුණා. ඒ නිසා අද තමයි තේරුම් ගන්නේ බලපෙරළියක් කරන්න ඕන නම් ආණ්ඩු මාරු කරන්න ඕන නම් ජනාධිපතිවරණයේදී 51%ක් ගන්න ඕන. අද තේරුම් ගනේවි 50% කවදාවත් ගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා ඒ බව තේරුම් අරගෙන අපිට අදින් පස්සේවත් නිදහසේ ආණ්ඩු කරගෙන යන්න දීලා මේ රට දියුණු කරන්න ඔවුන්ගේ සහයෝගය ලබා දෙයි කියලා අපි විශ්වාස කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ඔන්ටපල් අශෝක පිරියන්ද. Order, please. Honorable Deputy Speaker will take his chair.
ගරු අශෝක ප්‍රියන්ත මන්ත්‍රීතුමා.
බෙහෙවින් මේ ස්තුතිවන්ත වෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඔබතුමා මූලාසනයේ ඉද්දී රටේ ඉතාමත් වැදගත් විෂයක් වන තැපැල් විෂය පිළිබඳව මේ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අද දින විවාදයේ කතා කරන්න අවස්ථාවක් ලැබීම පිළිබඳව ශ්‍රී ලංකාවේ උත්තරීතර ආයතනය වෙන පාර්ලිමේන්තුවෙත් එවැගේම ව්‍යවස්ථා විධායකය කියන මේ ප්‍රධාන තනතුරු වලත් මූලික නිර්මාණයේදී පවා මේ තැපැල් ශේෂ්ත්‍රයේ ප්‍රමුඛත්වය අරගෙන කටයුතු කරනවා. මම එහෙම කියන්නේ අපි දේශපාලනට පිවිසුනහම මුලින්ම අපි මේ පාර්ලිමේන්තු උත්තරීතර පාර්ලිමේන්තුව නියෝජනය කරන්න එන්න වෙන්නේ ගමේ එහෙම නැත්නම් ප්‍රදේශයේ දිස්ත්‍රික්කයේ ඡන්දෙකින්. මේ ඡන්දය ජනතාව අතරට ගෙනියන්න එහෙම නැත්නම් ඡන්ද පත්‍රිකාව ජනතාව අතරට ගෙනියන්න මැදිහත් වෙන්නෙත් මේ තැපැල් ශේෂ්ත්‍රයේ ඉහළ නිලධාරියාගේ සිට පල්ලෙහා නිලධාරියට. ඒ වගේම ඉන් පළවෙනි ඡන්දය ප්‍රකාශ කරන්නෙත් මේ තැපැල් ඡන්දය කියන අපි බොහොම බ්‍රේකින් නිවුස් දාලා කරන තැපැල් ඡන්දය කියන ඡන්දය තමයි පළවෙනි ඡන්දය විදිහට ප්‍රකාශ කරන්නේ. ඉතින් මෙවැනි වැදගත් පනතකට මේ උත්තරීතර පාර්ලිමේන්තුවට තේරීපත් වුණු මේ ආන් රජයේ තමත් වැදගත් පනතක් ඉදිරිපත් වෙලා තියෙන මොහොතක මේ රට කරපු අවුරුදු 20ක් මේ රට එක දිගටම පාලනය කරපු වර්තමානයේ තමන් හදාගත්තු මේ ඒකාබද්ධ විපක්ෂ කියන කණ්ඩායමේ කවුරුත් නැහැ. මේක තමත් අභාග සම්පන්න තත්වයක් මං හිතන විදිහට. එය අවුරුදු 20ක්ම තේ තැපැල් ශේෂ්ත්‍රයේ අද කතා කරපු ප්‍රශ්න මං අහගෙන හිටියා. ඒ ප්‍රශ්නවලට වග කියන්න ඕන. මේ අවුරුදු 20 මේ ඇමතිවරු බලාගෙන ගිහාපුවාම මේ තැපැල් ශේෂ්ත්‍රයේ නව තාක්ෂණයත් එක්ක අලුත් ගමනකට යන්න ඕන ගිහින් නැහැ කියන එක මේ ජ්‍යෙෂ්ඨ ප්‍රධාන පක්ෂවල ප්‍රබල නායකෝ මේ පාර්ලිමේන්තුවේ කතා කරද්දී අපට හැඟෙන්නේ මේ අය මුකුත්ම මේ වසර 20ක කාලය තුල ආණ්ඩුවේ ඉඳලා කරලා නැහැ. මම හිතන්නේ මේ විෂය එහෙම නැත්නම් මේ අමාත්‍යංශයේ ඉතර රහ නැද්ද දන්නේ නැහැ මේ අයට අර විවිධ වරදාන වරප්‍රසාද එහෙම නැත්නම් අර දැවැන්ත විදියට කළු සල්ලි හොයන්න බැරි අමාත්‍යංශද කියලා මටම ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ නිසා මම මේ තැපැල් ශේෂ්ත්‍රයේ ඉන්න ශ්‍රී ලාංකීය සියලු නිලධාරීන්ට කියනවා ඊළඟ එන ඡන්දෙදී මෙන්න මේ කණ්ඩායමට හොඳ පාඩමක් උගන්වන්න. මොකද හේතුව ඔබ තමයි මේ සියලු දෙනා මේ රට කරවන්න අවශ්‍ය කරන විධානයන් විධිවිධාන නීති පද්ධතිය සහ ඊට අවශ්‍ය කරන රාජ්‍ය නිලධාරීන්ට අවශ්‍ය ගණඳුනු කරන්න මැදිහත් වෙන නිලධාරී කණ්ඩායම. සෝ ඔබට සාධාරණයක් කරන්න ඒකාබද්ධ කල්ලියට බැරි නම් ඔබට සාධාරණයක් කරන්න ඒ ඇයට මේ දෙවන්ත ප්‍රබල විවාදයට සම්බන්ධ වෙන්න බැරි නම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි හොඳ පාඩමක් උගන්වන්න ඕන. ඒක මං හිතන්නේ ඒ ශේෂ්ත්‍රයය කරයි. දැන් මේ කතාව මං මෙහෙම කියන්නේ බය නැතුව නිලධාරීන්ට මං ගෞරව කරනවා. ඒ තැපැල් ශේෂ්ත්‍රයේ ඒ අය එදා අපේ ගමේ තැපැල් මාස්ටර් කියලා හරි කදිම ඇඳුමකුත් තිබුණා. ඒ ඇඳුම ඇඳගෙන පරණ චිත්‍රපටිවල එහෙම අපි හරි විකට ජවනිකාවක් වෙලක් තියෙනවා ඒ තැපැල් මාස්ටර්. එයා ඔය ගමේ ලියුම් හුවමාරු කළා වගේ මේක කාලයත් එක්ක වෙනස් වෙන්න තිබුණ එක වෙනස් කරන්න නැතුව මැද තැනක හිටවලා දැන් මගේ මැතිවරණ කොට්ටාසේ නාත්තන්ඩියේ මැතිවරණ කොට්ටාසේ කියන්න ලැජ්ජයි. මේ අමාත්‍යංශේ පසුගිය රජයේ කෙරුවද කියන එක කියන්න ලැජ්ජයි. නාත්තන්ඩිය කියන ප්‍රධාන මැතිවරණ කොට්ටාසේ ප්‍රධාන නගරෙටත් තැපැල් ස්ථානයක් නැහැ. අදර තියෙන්නේ දිරාපත්තුරු පරණ කාගෙන්ද කුලියට ගත්තු ඒකේ නිලධාරියෙකුටවත් ඉන්න බැරි පුදුම අපහසුතාවකින් ගත කරන කුලියට ඉන්න පුංචි මඩුවක් වගේ තැනක්. ඉතින් මේ අය කොළඹට ජන බලය කැන්දන්න නම් මේ අය කොළඹට ජනය බලය ගෙනල්ලා ආණ්ඩු පෙරලන්න නම් මෙවැනි විෂයන් තුළ ගම්මට්ටමේ විය යුතු වගකීම් යුතුකම ඉටු කරලා තියන්නට ඕන. නිසා අපිට පේනවා අපිට දකින්න තියෙනවා සමාජයේ හැම තැනම මේ කණ්ඩායම ප්‍රතික්ෂේප කරලා අයින් කරලා ඉන්න මොහොතක යලිත් උත්සාහ කරනවා මේ අය තමන්ට අහිමි වෙලා ගිය තමන්ටගෙන් ගිලිහිලා ගිය බලය ස්ථාපිත කරන්න රටේ මොනවා හරි සෙල්ලමක් දාන්න. කරු නියෝජ්‍ය කතානායකතුමනි අපි තරුණ මන්ත්‍රීවරු විදියට අලුත් මන්ත්‍රීවරු විදියට අපි බැලුවා මේ මෙවැනි රජයක් ඉතිහාසයේ කවදාවත් ගම්බිම් මට්ටමේ ජනතාවට වැඩක් කරපු රජයක් නෑ. ඒ වගේම මෙවැනි රජයක් අපි දැකලා නෑ. සියලු දෙනාට තමන්ට සාධාරණව ස්වාධීනව ජීවත් වෙන්න අයිතියක් මේ සමාජය තුළ ස්ථාපිත කරපු රජයක්. හැබැයි ඒත් ප්‍රශ්න ඇති වෙන්නේත් මේ පුංචි කණ්ඩායමක් ගණින්න දන්නෙත් නෑ. 70ක් කියන 70ක් නෑ. අපිට ආරංචි හැටියට දැන් 69ට බැහැලා 69නුත් කොටසක් පැත්තක තව දෙකට තුනට ගැලවිලා දැන් අදින් පස්සේ අපිට ආරංචි ඒකත් තුනට විතර කැඩෙනවා. මේ නායකත්ව ප්‍රශ්නයක් එනවලු. දැන් ආපහු මේක රාජපක්ෂ පවුලටම ඇදගන්න යටපෙලේ නායකෙක් උඩට ගන්න හදනවා. දැන් දිනේෂ් ගුණවර්ධන මහත්තයා මේ වෙද්දිත් උද්ඝෝෂණයට නගිනවද නැද්ද කියන ප්‍රශ්නයක් තියෙනවා කියලා මට දැනගන්න ලැබුණා. ඒ නිසා මෙවැනි මේ ගණගන්න බැරි කණ්ඩායමක් මේ රටේ ඇයි මේ ස්ථාවර තාමත් වේගෙන් සංවර්ධනය කරන ඒ වගේම රටේ සියලු ජන කොටස් වලට සමගින් ජීවත් වෙන්න පුළුවන් ස්ථීර වාතාවරණයක් තියෙන මේ රජයට විරුද්ධව කැරලි ගහන්නේ උද්ඝෝෂණය කරන්න ඇයි කියන එක මට ප්‍රශ්නයක් තියෙනවා. ව්‍යවස්ථාව නොදන්නාකම වෙන්න ඕන එකක්. එහෙම නැත්නම් විපක්ෂෙ ඉන්න බැරිකම වෙන්නව තව එකක්. නැත්නම් බලයට කෑදරකම. එහෙම නැත්නම් මේ බලය පවුලෙන් ගිලිහිලා යයි කියලා. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු වෙනවා නම් මේ පිරිසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයන්ට පුළුවන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත් එක්ක එකතු වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනගන්න. එතෙන්ට යන්නෙත් නැහැ. මෙතන තියෙන්නේ කෙලින්ම රාජපක්ෂ පාලනයේ මේ සැරේ අතෑරලා හරි තව ටර්ම් එකකින් හරි තමන්ගේ පැත්තට ගන්න. මේක දිනේෂ් ගුණවර්ධන මහත්තයර දෙන්නෙත් නැහැ. මේක වෙල්ගම මහත්තයර දෙන්නෙත් නැහැ. මේක මං හිතන්නේ පවුලේ වුණාට වැඩිමහල් සහෝදරයා වෙන අපේ චමල් රාජපක්ෂ කරවැමුතුමාට දෙන්නෙත් නැහැ. මේක රාජපක්ෂ පවුලෙත් මහින්ද රාජපක්ෂගේ පවුලේ කණ්ඩායම ඇතුළම තියාගන්න තමයි උත්සාහ කරන්න කියන ආරංචිය තමයි අපට දැනගන්න ලැබෙන්නේ. ඒ කෙසේ වෙතත් මම අද දවසේ පනත පිළිබඳව එකාතකින් සතුටු වෙනවා. අපි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු විදිහට පත් වෙන්නට මේ සේවකයෝ මුල ඉඳලා අවසානය දක්වාම දරණ ප්‍රයත්නයේ උත්සාහය ගැන. අනිත් අතින් අකම්පා වෙනවා මේ විශේෂ ශාස්ත්‍රයේ පිළිබඳව පසුගිය වසර කීපය තුළම ඒ පැවති රජයන්, ඒ පැවති ඇමතිවරුන්, වර්තමාන ඇමතිවරයාටත් මම ටිකක් ඇඟිල්ල දික් කරනවා. එතුමා වුණත් මේ අවුරුදු තුන ඇතුළත අපට දැනෙන්න ඔය තැපැල් ශාස්ත්‍රයේ එතුමා වැඩ පිළිවෙලක් හදලා නැහැ. නිසා මම අද දවසේ මේ යෝජනාවට එකතු කරනවා. එතුමා දැන්වත් මේක ලොකු දෙයක් ගන්න බැරි වෙන්න පුළුවන්, මේක පින් සිද්ධ වෙන වැඩක්. එදා අපිට මතකයි ටෙලිග්‍රෑම් එක, එහෙම නැත්නම් විදුලි පණිවිඩය දෙන්න තැපැල් කන්තුවරට අහිංසක මිනිස්සු ගියා. තවමත් තමන්ගේ වැඩිහිටි දීමනාව ගන්න තැපැල් කන්තුවරට යනවා. ඒ වගේම දුරකථනයෙන් පණිවිඩයක් දෙන්න එදා තැපැල් කන්තුවරට ගියා. අද මේ විශාල විදියට තාක්ෂණයේ සමාජගත වීමත් එක්ක මේක අපෙන් අතහැරිලා ගියත් මිනිස් සංහතිය ආරම්භයේ සුවිශාල සුවිශේෂ සේවාවක් කරපු පැරණිතම ආයතනයක් මේ තැපැල් දෙපාර්තමේන්තුව සහ තැපැල් ශාස්ත්‍රය. නිසායි පැරණිම ආයතනේ අතීතය අමතක කරලා අපිට රටක් විදියටවත්, සමාජයක් විදියටවත්, ගමක් විදියටවත්, ආයතනයක් විදියටවත් ගොඩනැගෙන්න බෑ. නිසා අතීතයේ මේ රට ගොඩනැගෙන්න මහඟු සේවාවක් කරපු මේ තැපැල් ශාස්ත්‍රය අපි මීට වඩා ටිකක් කලෙලි කරලා, ලස්සන කරලා, දියුණු කරලා මේකෙන් තවත් මේ ලෝකයට යමක් දෙන්න පුළුවන් අන්දමින් ගොඩනගන්න පුළුවන් නම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි මං හිතන්නේ අටවෙනි පාර්ලිමේන්තුව විදිහට සාධාරණයක් තැපැල් ශාස්ත්‍රයට කළා කියලා මම යෝජනා කරනවා. ඒ වගේම අපේ නව ඇමතිතුමාටත් ඔබතුමා මෙතනින් පස්සේ නවවෙනි පාර්ලිමේන්තුවේ බැනුම් අහන්න තියන්නේ නැතුව ඔබතුමා ටිකක් ඇරලා බැරලා S2 සියලු මැති ඇමතිතුරුත් එක්ක කතා කරලා අඩුමතරමේ ප්‍රධාන නගර ටිකටවත් අඩුමතරමේ ඔය චක්‍රලේඛන පොඩක් පැත්තකින් දාලා ඔය පවරා ගැනීම, ඉඩම් අත්පත් කර ගැනීම ඔල ගැටලු තියෙනවා ඒවා පැත්තකට දාලා තැපැල් දෙපාර්තමේන්තුවේ මොනවා හරි ක්‍රමයකට, ලීසින් ක්‍රමයකට හරි සල්ලි ටිකක් වියදම් කරලා අත්‍යවශ්‍ය ප්‍රධාන නගර කේන්ද්‍ර කරගවත් තැපැල් ආයතන ස්ථාපිත කරලා ජනතාවට මේ තැපැල් ශාස්ත්‍රය තුළ දිය හැකි උපරිම සේවාව සපයන්න කියලා මම යෝජනා කරනවා. මම හිතන්නේ මගේ කාලේ අවසන්ද මන්ද ඔබතුමා මන්දිහේ දෙගුණත් තුන්මනක් බැලුවා. ඒ කෙසේ වෙතත් අද දවසේ රටේ ජනතාවට එකාතකින් ස්තුතිවන්ත වෙනවා. හැමදාම රටේ ජනතාව මෝඩ වෙන්නේ නැහැ. අර කතාවක් තියෙනවා දවල් වැටුණු වැටේ රෑ වැටුණු වැටේ දවල් වැටෙන්නේ නැහැ කියලා. නිසා මේ සැරේ මම ඉතින් ලොකු සද්දයක් දාලා අලියෙක් උත්පාදනය කරන්න අද කොළඹට ජනගහක් ගේනවා කියලා කතා තියෙනවා. මගේ දිස්ත්‍රික්කෙන් නම් ඇවිල්ලා තියෙන්නේ බස් 23ක්ද කොහෙද, දෙකක තුනකම මේ ෆොටෝ පිටින් මට එව්වා මේ දැන් ටිකට කලින් 8යි 9යි ඩ්‍රයිවරුත් එක්ක. නිසා අසාර්ථක වැඩසටහනක් කරලා දැන් හැංගිලා ඉන්නවා පාර්ලිමේන්තුවේ නැතුව. ඊයේ දවසේ ඔට්ටු වුණා අපෙන් මේකට මොකක් හරි අපි මේකට උදැල්ලක් දැම්ම, කොක්කක් දැම්ම කියලා රටන මාධ්‍යයක් පතුරන්න. මම හිතන්නේ අද රාත්‍රියේ තැපැල් ඇමතිතුමා බොහොම සෝදිසියෙන් ඉන්න කොළඹ මේ වැඩසටහන තියෙන ඇතුළු රාත්‍රියේ තැපැල් කන්තරු ටික බේරගන්න මේ අය මං හිතන්නේ ඒවටත් හානි කරන්න, එහෙම නැත්නම් මොනවා හරි යම් කිසි අයිතා වැඩක් කරලා ඒකත් අපේ පිටර දාන්න උත්සාහ කරනවා. ඒ නිසා ඔය ඕන ගඟක් ගලපු දෙන් මේ ආණ්ඩුව නැමැති ගඟ ඉස්සරහට ඉදිරි කාලයේදී තාමත් සාර්ථකව ගලනවා කියන එක ඔබතුමාට සිහිපත් කරමින් මට කාලය ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙමින් මා නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු බන්දුරලාල් බණ්ඩාරගොඩ මන්ත්‍රීතුමා උදවාට විනාඩි 9යි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ රටේ තැපැල් දෙපාර්තමේන්තුව අපේ පැරණිව දෙපාර්තමේන්තුවක්. අපේ රටේ ජනතාවට අද තියෙන තාක්ෂණික දියුණුව නොලැබුණු සහ ගම්මට්ටමින් විකාශනය නොවුණු යුගයක ගමේ ජනතාවට, මුළුමහත් රටේ ජනතාවට සුවිශාලම සේවාවක් කරපු දෙපාර්තමේන්තුවක් තැපැල් දෙපාර්තමේන්තුව. නියෝජ්‍ය කතානායකතුමනි, කාලයත් එක්ක යුගයත් එක්ක දියුණු විය යුතුව තිබුණු, සම්බර්ධනය විය යුතුව තිබුණු දෙපාර්තමේන්තුවක් ඇටට අපි කවුරුත් අවිවාදයෙන් මේ දෙපාර්තමේන්තුව දකිනවා. නමුත් අවාසනාවකට මේ ආයතන බිහිවෙච්ච ක්‍රමවේදයේ වරදක් හෝ, එහෙම නැත්නම් යුගයත් එක්ක පරිවර්තනය නොවීමේ වරද නිසාද අපේ තැපැල් දෙපාර්තමේන්තුව අකමැත්තෙන් වුණත් ප්‍රකාශ කරන්න තියෙනවා කිසියම් විදියක රටේ සෙසු ආයතනත් එක්ක ගත්තම මහජනයත් එක්ක වැඩ කරන මහජනයට සේවා සපයන ආයතනත් එක්ක ගත්තම යම් කිසි පසුගාමිත්වයක ඉන්නව කියලා තමයි අපට සඳහන් කරන්න තියෙන්නේ. අද ගත්තොත් එහෙම අපේ හුඟක් තැපැල් කාර්යාල මට පෙර කතා කරපු අපේ මන්ත්‍රීතුමාගේ කතාවේ සඳහන් වුණු විදියට බොහෝ තැපැල් කාර්යාල ඇත්ත වශයෙන්ම නවීන යුගයට වර්තමාන යුගයට මේ තාක්ෂණික ලෝකයට ගැලපෙන විදියට දියුණු වෙලා නැහැ. එයින් මහජනය අපේක්ෂා කරන සේවාව ඉටු වෙන්නේ නැහැ. වෙනදා තැපැල් කාර්යාලය අපේ ගමේ මිනිස්සයගේ බැංකුව බවට පත් වුණා. ගමේ මිනිස්සයගේ පණිවිඩ හුවමාරු කරන ස්ථානය බවට පමණක් නෙවෙයි සියලු සේවාවන් සපයන්න පුළුවන් කේන්ද්‍රස්ථානය බවට තැපැල් කාර්යාලය පත් වුණා. එක පැත්තකින් තාක්ෂණික දියුණුවත් එක්ක ටෙලිග්‍රෑම් එහෙම නැත්නම් ලිපි තැපැල් කිරීම් ආදිය තැපැල් පත්යවීම් ආදිය ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවත් එක්කම තැපැල් දෙපාර්තමේන්තුව යම්කිසි විදියකින් තමන්ට මහජනයට කරපු සේවය වඩාත් කාර්යක්ෂමව සහ ඵලදායීව කරන ස්ථානයක් බවට පත් වෙන්න තිබියදී අපි දැක්ක පහුගිය කාලේ කරපු ඇතැම් අර්ථ ශූන්‍ය වැඩවර්ජනත් එක්ක තවදුරටත් ඒ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඈත් වෙන හැටි. එනිසා ගරු කතානායකතුමනි මේ රටේ මේ අපේ රාජ්‍ය සේවයට සමස්තයක් විදියට ගත්තම අත්‍යච්ච පොදු ඉරණමට හේතුව මම හිතන මේ රටට නායකත්වය දෙන දේශපාලන පක්ෂවල නායකයින්ගේ ඇතැම් අවස්ථාවලදී කඹ ඇදලි කියලා මට හිතෙනවා. සමහර වෙලාවට රට ගැන හිතන්න අවශ්‍ය වෙලාවේදී රට ගැන හිතන්නේ නැතුව රටේ ජනතාවගේ පොදු අරමුණු වෙනුවෙන් ක්‍රියා කරන එක පැත්තක තියලා තමන්ගේ පටු දේශපාලන අරමුණු ඉටු කරගන්න මේ රටේ ආර්ථිකය ආපස්සට හරවන්න තමන් බලේ නැති වෙලාවකදී තමන් බලේ නැත්නම් හුඟක් අය ප්‍රාර්ථනා කරන්නේ දැන් මේ රට විනාශ වෙන එක හොඳයි රටේ යාන්ත්‍රණය කඩාවැටෙන එක හොඳයි රට ආපස්සට යන එක හොඳයි කොටස් වලඳ පොළ කඩාවැටෙන එක හොඳයි ආයෝජක මේ රටේ එන්නේ නැති එක හොඳයි අන්න ඒ විදිහේ ඉතාමත්ම මේකට කියන්න සුදුසු වචන මේ පාර්ලිමේන්තුවේ සඳහන් කරන්න හොඳ නැහැ කුහක දේශපාලනයක් අපේ රටේ ඇතැම් දේශපාලනඥයෝ තුල තියෙන්නේ ගරු නියෝජක කතානායකතුමනි මේ රට මහමාන්‍ය ඩී.එස්. රණායක මැතිතුමාගෙන් පස්සේ යම්කිසි තැනකට යම්කිසි සාර්ථක තැනකට ගන්න පුළුවන් අවස්ථාව උදා වුණේ යුද්ධයෙන් පස්සේ යුද ජයග්‍රහණය දේශපාලනික වශයෙන් කවුරු නායකත්වයේ දුන්නද යුදමය වශයෙන් කවුරු නායකත්වයේ දුන්නද ඒ යුද ජයග්‍රහණය ගන්න පුළුවන් වුණේ කොයි හේතු නිසාද කියන එක විග්‍රහ කරන්න වෙනම අවශ්‍ය නියෝජක කතානායකතුමා. ඒ ජයග්‍රහණය කවුරු නිසා අත්පත් කරගත්තත් යුද ජයග්‍රහණයෙන් පස්සේ අපේ රට යම්කිසි තැනකට මේ සෑම ක්ෂේත්‍රයකම ගෙන යන්න පුළුවන් අවස්ථාවක් උදා වුණා ගරු නියෝජක කතානායකතුමා. ඒක හරියට අපේ පළාත්වල සුනාමියාවට පස්සේ අපේ පළාත්වල මිනිස්සු තමන්ගේ ජීවිතය ගැන ජීවිතයේ යථාර්ථය ගැන හිතන්න පටන් ගත්තා වගේ. යුද්ධයෙන් පස්සේ මිනිස්සු හිතුවා දැන් රටේ නායකයෝ යම්කිසි විදියක පොදු තීරණයක හිටගන්නව නම් අපි අලබතල කාලා හරි කමන්නේ අපි මොන කැපවීම කළා හරි කමක් නැහැ අපි රට වෙනුවෙන් ඕනෑම ක්‍රියාමාර්ගයකට ඕනම තීන්දුවකට එන්න සූදානම් කියලා මේ රටේ ජනතාව සූදානම් වුණා. එම්නම් රටේ නායකොන්ට ලැබිච්ච හොඳම අවස්ථාවක් පහුගිය රජය කරපු අයට හිටපු ජනාධිපතිතුමාට හොඳම අවස්ථාවක් ලැබුණා මේ රට ආපස්සට හරවලා රටේ ජාතික ප්‍රතිපත්ති ටික හදලා රටේ ආර්ථික ශක්තිමත් කරන නම් බලය බෙදන්න අවශ්‍ය නම් ඒ කොයිතරම් දුරටද බලය බෙදන්න ඕනේ බලය බෙදනවා නම් අද මේ 20 වැනි ව්‍යවස්ථාව මේ කෙටුම්පත් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් හැටියට අද ආපු දවස ඓතිහාසික දවසක් නියෝජ්‍ය කතානායකතුමනි මේ ව්‍යවස්ථාව සුදුසු නැත්නම් ව්‍යවස්ථාවේ කළ යුතු වෙනස්කම් මොනවාද සැබෑ වෙනස්කම් මොනවාද එහෙමනම් රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ගත යුතු තීන්දු තීරණ මොනවාද ජාතික ප්‍රතිපත්ති මොනවා සම්බන්ධයෙන් කොයි විදියට හදන්න ඕනේ එවැනි තීන්දුවකට එන්න පුළුවන් එන්න තිබුණු හොඳම අවස්ථාව තමයි යුද්ධයෙන් පස්සේ ඇතිවෙච්ච අවස්ථාව නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වෙලාවේ රට ගැන හිතුවනම් දේශපාලන පක්ෂ පැත්තක තියලා මේ රටේ ජනතාව පෙළ ගැහෙන ඒ අවස්ථාවේ. නමුත් මොනවද කළේ? ඒ යුද්ධයෙන් පස්සේ බැලුවේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි තමන්ගේ බලපරාක්‍රමයේ විහිදව ගන්න පුළුවන්ද කියලා. තමන්ගේ පවුලේ බලපරාක්‍රමයේ විහිදව ගන්න පුළුවන්ද කියලා. රටේ ආර්ථිකය හදන්න, එහෙම නැත්නම් අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති හදන්න, සෞඛ්‍ය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති හදන්න, රටේ අනාගතය ගැන හිතන එක පැත්තක තියලා, එහෙම නැත්නම් බලයේ වෙදෙන බෙදන්න අවශ්‍ය නම් ඒ බලය බෙදිය යුත්තේ කොයි ආකාරයෙන්ද කියලා හිතන එක පැත්තක තියලා බැලුවේ තමන්ගේ පෞද්ගලික න්‍යායපත්‍රය. තමන් සදාකාලික වැඳෙන්නේ කොහොමද කියන එක. ඒ නිසා තමයි මේ උත්තරීතර පාර්ලිමේන්තුවට 18 වෙනි සංශෝධනය ආවේ. 18 වෙනි සංශෝධනය ඇවිල්ලා රට හරවන්න හැදුවේ කොතනටද? රට හරවන්න හැදුවේ නියෝජ්‍ය කතානායකතුමනි ඒකාධිපති පාලනයකට, පවුල් පාලනයකට. එහෙම රට ගෙනියන්න හදලා අවුරුදු දෙකක් තමන්ට බලය ඉන්න තියෙද්දි ඒ අවුරුදු දෙකත් නැති කරගෙන තමයි ජනාධිපතිවරණයකට යන්න සිද්ධ වුණේ. අසීමිත විදියට අනාගතය ගැන හිතන්නේ නැතුව සුදු අලි වගේ සංවර්ධන ව්‍යාපෘති මේ රටේ හදලා මුළු ජාතියම ණයකාරයෝ කළා. ගෙවා ගන්න බැරි මහන් ණයබරක් මේ රට පුරා මත පටවලා, සෑම පුජ්‍යලයක් මතම පටවලා රට කෙටියෙන් කිව්වොත් ලොකු අමාරුවක දාලා ඡන්ද තියලා කොහොම හරි කලින් තමන් නැවත බලේන න්‍යායපත්‍රවල තමයි හිටපු පාලකයෝ ගිහේ. එම ගිල්ල රට අමාරුවේ දාලා රට අසීරු අඩියකට ගෙනල්ලා තමන් අපේක්ෂිත නොවුණු අවස්ථාවක පරාජයටපත් වුණාම ඒක දරාගන්න බැරුව මොනවද කළේ? ඒක දරාගන්න බැරුව කළේ මේ පාර්ලිමේන්තුවේ විපක්ෂයට ගිහිල්ලා වාඩි වෙච්ච පළවෙනි දවස් ඉඳලා මෙතන ඇවිල්ලා උද්ඝෝෂණ කරපු එක. මේ පාර්ලිමේන්තුවේ ආසනවල වාඩි වෙලා හිටියට වැඩි කාලයක් මේ සභා ගර්භයේ මැද මේ ඉස්සරහට බැලලා උද්ඝෝෂණ කරපු එක. සෙන්කෝලේ උදුරන්න හදපු එක. පාර්ලිමේන්තු නාඩගම් අඩුවක් කරගන්න උත්සාහ කරපු එක. ඒක තමයි පහුගිය කාලේ කරේ. එහෙම කරලා බැලුවේ මොකද්ද? මේ රට කර්මන්නේ කරන්න පුළුවන්ද කියලා. මේ රට ආපස්සට හරවන්න පුළුවන්ද කියලා. අර කුහක දේශපාලනේ නිරත වෙලා විපක්ෂයේ කාර්යභාරය හැමදාම විරුද්ධ වෙලා රට ආපස්සට හරවන්න කටයුතු කරන එක නෙමෙයි නියෝජ්‍ය කතානායකතුමනි. නමුත් බැලුවේ මේ රට අස්ථාවරයි කියලා පෙන්නලා රට විදේශ ආයෝජක වෙන එක නවත්තලා, එහෙම නැත්නම් අපිට අපේ කොටස් වලද පොළ කඩා වටවන්න පුළුවන්ද කියලා බලලා රට අස්ථාවර කරන්න තමයි බැලුවේ. ඒ නාඩගමේම එක ජවනිකාවක් තමයි අද මේ කොළඹ සිද්ධ වෙන්නේ. ඒ නිසා මම කියන්න කැමති මේ රටේ අද අපේ තියෙන මේ රාජ්‍ය ආයතන ඇතුළු අපේ රටේ යම්කිසි දෙපාර්තමේන්තුවක් යම්කිසි රාජ්‍ය ආයතනයක් පසුගාමිත්වයක තියෙනවා නම් මේ කටයුත්තට මේ පාලනය කරපු අපි සියලු දෙනාම ඉතිහාසය පුරා වක් කියන්න ඕන. විශේෂයෙන්ම යුද්ධයෙන් පස්සේ මේ රටේ අභ්‍යන්තර අරගල නැති, උතුරෙත් අරගල නැති, දකුණෙත් අරගල නැති, පළාත් සභා බලය තියෙන, ප්‍රාදේශ සභා ටික ඔක්කොම තියෙන, ආණ්ඩුව 3/2 ආණ්ඩුවක් තියෙන, විධායක ජනාධිපතිකමක් තියෙන සියලු බලතල එක්තැන් වෙච්ච වෙලාවක රටේ සියලු ජාතික ප්‍රතිපත්තීන් හදලා රටේ ආර්ථිකයත් ඒ වගේම ව්‍යවස්ථා වෙනසක් අවශ්‍ය නම් ඒ සියල්ලත් කළා රට නිවැරදි තැනකට ගන්න තිබුණු වෙලාවේ තමන්ගේ පෞද්ගලික අරමුණු වෙනුවෙන් මේ රටේ දේශපාලනය හසුරෝපු නායකයෝ මේ රටේ යම්කිසි අර්බුදයක් ඇතුළත තියෙන නම් යම්කිසි ආයතනයක හෝ රාජ්‍ය යාන්ත්‍රණය තුළ ඒකට වක් කිය යුතුයි. නියෝජක
කතානායකතුමනි,
එනිසා මම අවසාන වශයෙන් කියන්න කැමති නියෝජක කතානායකතුමනි, මේ රටේ ජනතාව අද බුද්ධිමත්. මේ ආණ්ඩුව මම කියන්නේ මේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙක්ට කියන්නේ, මම කියන්නේ මේ ආණ්ඩුව මේ ගෙවුණු කාලේ 100%ම හැමදේම නිවැරදිව කරන්න පුළුවන් වුණු ආණ්ඩුවක් කියලා. අපේ ආණ්ඩුවේ අඩුපාඩුකම් ඇති, වැරදි ඇති. ඒ වැරදි අඩුපාඩුකම් අපි නිර්භයව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු හැටියට අපි පෙන්වලා දීපු අවස්ථාවක් තියෙනවා. නියෝජ්‍ය කතානායකතුමනි, අඩුපාඩු තියුණට බලන්න ඕනේ සංසන්දනාත්මකව. ගෙවුණු වසර තුනේ මේ ආණ්ඩුව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්, නිදහස වෙනුවෙන්, ඒ විතරක් නෙමෙයි මේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන්, මේ රටේ පොදු ජනතාවගේ ප්‍රශ්න විසඳීම වෙනුවෙන් ගණිපු ක්‍රියාමාර්ග කෙරෙහි අපි සංසන්දනාත්මකව බැලිය යුතුයි. මේ යන ගමනේදී කොයිතරම් බාධා ඇති වුණාද? කොයිතරම් කඩාකප්පල්කාරී සිදුවීම් ඇති වුණාද? මේ පාර්ලිමේන්තුවම කොයිතරම් විදියට පහත් විදියට පාවිච්චි කරාද? එහෙම පාවිච්චි කළා ගරු කතානායකතුමාට පවා නිගරු කළා. ගරු මුලාසන නියෝජ කතානායකතුමනි, ගරු කතානායකතුමාට පවා නිගරු කළා. මේ පාර්ලිමේන්තුවෙත් අපි දැක්කා හැසිරුණු විදිය ඔය හුඟක් අද දේශප්‍රේමීන් කියන උදවිය. දේශප්‍රේමය ඔළුවේ ඉස්මුදුනේ ඉඳලා පාදාන්තයත් දේශප්‍රේමය තවරගෙනින් උදවිය මේ පාර්ලිමේන්තුවේ හැසිරුණු විදිය අපි දැක්කා. අද මහපාරට බැහැල කරන්නේ තේ ටික. මහපාරට බැහැල තියන්නේ අද ජනතාව වෙනුවෙන් නෙමෙයි, රට වෙනුවෙන් නෙමෙයි. සමහර උදවියට අපි දන්නවා මූණ දෙන්න බැරි නඩු ඉස්සරහට එකින් එක එන්න තියෙනවා. විශේෂ අධිකරණවල උත්තර දෙන්න බැරි කාරණා තියෙනවා. ඒ වෙනුවෙන් ජනතාව බිල්ලට දීලා ජනතාව විසරහට දාලා තමන් නඩුවලින් ගැලවෙන්නේ කොහොමද? තමන් මේවා මේවට මූණ දෙනව වෙනුවට මේ අධිකරණවලටත් යම් කිසි විදියක බලපෑමක් ඇති කරන්න මේක පාවිච්චි කරන්න ඕනේ කොහොමද කියන අරුම නැතුව තමයි අද පාරට බහලා තියෙන්නේ. ඒ නිසා අපි කියනවා නියෝජ කතා නායකතුමනි උපතුමාට ස්තුතිවන්ත වෙන ගමන් අවසාන තත්පර 10යි. අපි කියනවා මේ ආණ්ඩුව සම්බන්ධයෙන් යම් යම් අඩුපාඩුකම් තියෙන ආණ්ඩුවේ ඉඳගෙන ආණ්ඩුවේ මන්ත්‍රීවරුණත් අපටත් යම් යම් විවේචන සමහර තැන්වලදී තියෙනවා. හැබැයි කිසිම ලෙසකින් ජනවාරි 8 වෙනිදා අපි ලබා ගන්නපු ජයග්‍රහණේ 2015 අගෝස්තු 17 වෙනිදා ලබා ගන්නපු ජයග්‍රහණේ පාරට බැහැලා ඩෙගා නටලා කෝලන් නටලා ආපස්සට හරවන්න අපි ඉඩ තියන්නේ නැහැයි කියලා ප්‍රකාශ කරමින් ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මගේ කතාව
අවසන් කරනවා. බොහොම ස්තුතියි. Honorable Tilakaraja, you have 10 minutes.
பிரதி சபாநாயகர் அவர்களே, தபால் அலுவலக கட்டளை சட்டத்தின் ஒழுங்கு விதிகள் மீது உரையாற்றுவதற்கு வாய்ப்பளித்தமைக்காக முதலில் உங்களுக்கு நன்றி தெரிவித்துக் கொள்ள கடமைப்பட்டிருக்கின்றேன். நமது நாட்டின் தபால் சேவை பற்றி இன்று நமது உறுப்பினர்கள் பலரும் பல முக்கியமான விடயங்களை முன்வைத்தார்கள், அதன் குறைபாடுகளையும் சுட்டிக்காட்டினார்கள். என்னை பொறுத்த வரைக்கும் இந்த நாட்டின் அடையாளங்களில் ஒன்றாக பிரித்தானிய ஆட்சிக்கு கீழாக நமது நாட்டின் தபால் சேவைக்கு மாத்திரமல்ல நமது நாட்டின் கட்டடக்கலைக்கும் விட்டு சென்றிருக்கக்கூடிய மிக முக்கிய ஆவணமாக மிக மிக முக்கியமாக அடையாளமாக நான் தபால் சேவையை பார்க்கிறேன். குறிப்பாக கடந்த காலங்களில் நுவரலியா நகரத்தில் அமைந்திருக்கக்கூடிய தபாலக கட்டடத்தை தனியார் உல்லாச விடுதியொன்றுக்கு வழங்குவது சம்பந்தமாக உரையாடல் இடம்பெற்ற போது அது சம்பந்தமாக மாவட்ட அபிவிருத்தி குழு கூட்டத்திலும் பிரதேச அபிவிருத்தி குழு கூட்டத்திலும் என்னுடைய கருத்துக்களை தெரிவித்திருந்தேன். எமது நாட்டின் தபாலக கட்டடங்கள் என்பது ஒரு அருங்காட்சியகமாக வைத்து பேணக்கூடிய அளவுக்கு பழமை பொருந்தியவை. குறிப்பாக நுவரலியா நகரத்திற்கு நீங்கள் சென்றீர்கள் என்றால் நுவரலியா நகரத்தின் அழகை அங்குள்ள தபாலகம் அங்கு வெளிப்படுத்துவதாக இருக்கும். அதுபோல் ஒவ்வொரு நகரத்திலும் இருக்கக்கூடிய தபாலகங்கள் என்பது பிரித்தானியர் காலத்திலே கட்டப்பட்ட தபாலகங்கள் என்பது இன்று அந்த சேவையை வழங்காத போதும் கூட அந்த கட்டடங்களும் அதற்குள் நாங்கள் பயன்படுத்திய பண்டைய பொருட்களும், உதாரணமாக சொன்னால் இன்று நாங்கள் கைத்தொலைபேசி பாவனைக்கு வந்துவிட்டோம், ஆனால் அந்த தபாலகங்களிலே பயன்படுத்தியிருக்கக்கூடிய முன்னதாக பயன்படுத்தியிருக்கக்கூடிய உபகரணங்கள், தொலைபேசி தந்திக்காக நாம் பயன்படுத்திய முறைமைகள் இதெல்லாம் நான் நினைக்கவில்லை ஏனைய நாடுகளில் பல நாடுகளில் இருக்கும் என்று. நமது நாட்டில் பிரித்தானியாவோடு ஒப்பிடும்போது அத்தகைய தன்மை கொண்டதாக இருக்கிறது. அவற்றை பாதுகாப்பதற்கு நடவடிக்கை எடுக்கின்ற அதே தருணத்தில் தான் நாங்கள் தபால் சேவையை புதுப்பிக்க வேண்டியிருக்கிறோம். காரணம், இன்று தொலைபேசி சேவை வந்துவிட்டது, ஃபேக்ஸ் சேவை வந்துவிட்டது, இமெயில் சேவை வந்துவிட்டது, எனவே தந்தி முறைமை இல்லாமாக்கப்பட்டிருக்கிறது. எனவே தபால் சேவை மறுசீரமைக்கப்பட வேண்டும் என்பதில் மாற்று கருத்து இல்லை. அதற்கு மேலதிகமாக ஆலோசனையாகவே நான் சொல்கிறேன், ஒவ்வொரு தபால் நிலையத்தையும் நாங்கள் அருங்காட்சியகமாக மாற்றி செயற்படுத்த முடியும், அதற்குள் சேவையும் செய்ய முடியும். அத்தகைய நிலையங்களை நாங்கள் வெளிநாடுகளில் அவதானிக்கிறோம். அந்த பண்டைய அருங்காட்சியகத்தின் ஊடாகவே புதிய சேவைகளை பெற்றுக்கொள்ளக்கூடிய முறைமைகளை நாங்கள் இந்த பாராளுமன்றத்தினூடாக தபால் சேவைக்கு நாங்கள் பிரேரிக்கக்கூடியதாக இருக்கும். இந்த தருணத்தில் தான் இதே தபால் சேவை இந்த நாட்டிலே ஒரு தொகுதி மக்களுக்கு எவ்வாறு சென்றடைகிறது என்பது சம்பந்தமாக நான் இந்த சபையின் கவனத்தை கொண்டு வர விரும்புகின்றேன். நான் ஏற்கனவே பலமுறை அந்த மக்களை பிரதிநிதித்துவப்படுத்துகின்றவன் என்ற வகையிலே அந்த மக்கள் எவ்வாறெல்லாம் மலையக பெருந்தோட்ட மக்கள் இந்த நாட்டின் பொது சேவைகளிலிருந்து விடுபட்டு நிற்கிறார்கள் என்பது சம்பந்தமாக நீங்கள் அவையில் இருக்கின்ற சந்தர்ப்பத்தில் கூட பல தடவை பேசியிருக்கிறேன். நீங்களும் உணராகலை மாவட்டத்தின் பெருந்தோட்ட பகுதிகள் இருக்கக்கூடிய மாவட்டத்தை பிரதிநிதித்துவப்படுத்தக்கூடிய உறுப்பினர் என்கின்ற வகையில் பெருந்தோட்ட பகுதிகளை உங்களுக்கு நன்கு தெரியும். பிரஜா உரிமை பறிக்கப்பட்டது முதல் அவர்கள் இந்த நாட்டின் தேசிய நிர்வாக உரிமையில் ஓரங்கட்டப்பட்டார்கள் என்கின்றது அடிப்படையில் கல்வி, சுகாதாரம், மின்சாரம், போக்குவரத்து, தொடர்பாளர் என எல்லா துறைகளிலும் ஒதுக்கி வைக்கப்பட்டிருந்த மக்களுக்கு தபால் சேவை என்பது இன்று வரைக்கும் முற்றுமுழுதாக கிடைக்கப்பெறாத ஒரு சேவையாக இருக்கின்றது என்பதை நாங்கள் இந்த சபையின் கவனத்தில் கொண்டு வர வேண்டியிருக்கிறது. நான் பல்கலைக்கழகத்துக்கு தெரிவான போவது ஒரு தோட்டத்தில் தான் இருக்கிறேன். எங்கள் தோட்டத்திற்கு எனது பல்கலைக்கழக அனுமதி கடிதம் வர வேண்டும். அந்த அனுமதி கடிதம் எனது நேரடியாக எனது வீட்டுக்கு வராது. அந்த தோட்டத்தில் இருக்கக்கூடிய அலுவலகத்திற்கு சென்று அந்த அலுவலகத்தில் சேர்க்கப்படுகின்ற கடிதங்களை ஒரு வாரத்திற்கு ஒரு முறை அல்லது 2 வாரத்திற்கு ஒரு முறை ஒன்று சேர்த்து அங்கு தோட்டத் தொழிலாளியாக இருக்கக்கூடிய ஒருவரின் கையிலே கொடுத்து அது வேலைத்தளத்திலே வேலைகள் பகிரப்படுகின்ற அந்த மஸ்டர் செட் என சொல்லப்படுகின்ற ஒரு செட்டினூடாக அங்கே இருக்கக்கூடிய வேலை பார்க்கும் மேலதிகாரி ஒருவர் தான் இந்த தபாலை அந்த வேலை நேர முடிவின் போது அவர்களுக்கு பகிரப்படுகின்ற ஒரு முறைமை தான் நீண்ட காலமாக காணப்பட்டது. இதுதான் இந்த நாட்டிலே அந்த மக்களுக்கு வழங்கப்பட்டிருந்த தபால் சேவை முறைமைகள். எங்களுக்கு ஒரு முகவரி இருக்கவில்லை, என்னுடைய முகவரிக்கு அது வராது. தோட்டத்தின் முகவரிக்கு வந்து அங்கிருந்து ஒரு லோக்கல் சர்வீஸ் என சொல்லப்படுகின்ற தோட்ட தொழிலாளர்களின் ஊடாகத்தான் இது பயிற்பட்டது. இன்று வரை கூட பல்கலைக்கழக அனுமதி கடிதங்கள், வேலைவாய்ப்புக்கான விண்ணப்பங்கள், நேர்முக பரீட்சை தெரிவுக்கான கடிதங்கள் இந்த தாமதத்தை அடைகின்ற நிலை பரவலாக காணப்படுகிறது. இந்த நிலையில்தான் 1998களின் காலப்பகுதியில் இவர்களுக்காக ஒரு உப தபால் சேவைகளை அல்லது முகவர் தபால் நிலையங்களை அமைக்க வேண்டும் என்கின்ற கோரிக்கை முன்வைக்கப்பட்ட நிலையில் 126 முழு பெருந்தோட்ட பகுதிகளும், நுவரலியா மாவட்டத்துக்கு மாத்திரமல்ல நான் சொல்வது, நுவரலியா, கண்டி, பதுளை, முனராகலை, கழுத்துறை என எல்லா மாவட்டங்களுக்குமாக 126 முகவர் தபால் நிலையங்களை அமைப்பதற்கு ஏற்பாடு செய்யப்பட்டு இறுதியாக அது 69 மாத்திரமே செயற்பாட்டுக்கு வந்தது. இந்த 69 செயற்பாடு இழந்த நிலையில் இதனை தொடர்ச்சியாக கொண்டு நடத்த முடியாது என்கிற நிலை தான் 2006 எஸ்டேட் போஸ்டல் பியோன்ஸ் என ஒரு தொகுதி போஸ்டல் பியோன்ஸ் அதாவது தபாட்காரர்கள் உருவாக்கப்பட்டார்கள். எவ்வாறு எஸ்டேட் மெடிக்கல் அசிஸ்டன்ஸ் என வைத்திய முறைமை இருக்கிறதோ அதே போல் தபால் முறைமையிலும் இதே முறைமையை கொண்டு வந்தார்கள். எஸ்டேட் போஸ்டல் பியோன்ஸ் அவர்களுக்கு வேலை அந்த எஸ்டேட்டில் தோட்டங்களில் உள்ளவர்களுக்கு தபாலை கொண்டு சேர்ப்பது. இந்த நியமனத்திலும் கூட 500 அளவான தபால்காரர்களை நியமிப்பதற்கு அனுமதி வழங்கிய போதும் சுமார் 300 அளவினர் மாத்திரமே வழங்கப்பட்டார்கள். அதில் இன்னும் 200 அளவான குறைபாடுகள், தபால்காரர்களுக்கான வேலைவாய்ப்புகள் இருக்கிறது, அதனை வழங்குவது தொடர்பாக அமைச்சர் கவனத்தை செலுத்த வேண்டும் என கேட்டுக்கொள்கிறேன். காரணம் உங்களுக்கு தெரியும், அந்த தோட்டப்பகுதியில் இருக்கக்கூடிய தோட்டப்பகுதிக்கும் நகரப்பகுதிக்கும் கூடிய தூரம், அதே போல் அங்கே உள்ள பாதை. நான் உங்களுடன் கூட உரையாற்றும் போது சொன்னேன், முனராகலை நகரத்தை அழியாவத்தை தோட்டத்திலிருந்து அல்லது முனராகலை தோட்டத்திலிருந்து கண்ணு கட்டிய தூரத்தில் பார்த்து விடலாம். ஆனால் முனராகலை நகரத்திலிருந்து அந்த அழியாவத்தை தோட்டத்துக்கோ அல்லது முனரக்கிளைய தோட்டத்திற்கோ செல்வதென்றால் அங்கே இருக்கக்கூடிய பாதை, ஒரு பாராளுமன்ற உறுப்பினராக வாகனத்தை கீழே நிறுத்திவிட்டு ஆட்டோ ஒன்றை அயர் செய்து கொண்டு தான் நான் மேலே சென்று வருகின்ற நிலைமையில் தான் அந்த பாதை இருக்கிறது. அந்த பாதையில் தான் இந்த கடிதங்களை கொண்டு சேர்க்க வேண்டும் என்கின்ற நிலையில் அங்கே தபால் உத்தியோகத்திலும் இல்லாத நிலையில் இது எவ்வாறு பகிரப்படும், அந்த தோட்டங்களுக்கெல்லாம் எவ்வாறு தபால் பகிரப்படுகிறது என்பது சம்பந்தமாக நாங்கள் பல கேள்விகளை கேட்க வேண்டியிருக்கிறது. இந்த நிலையில்தான் இந்த முகவர் தபால் நிலையங்களாக அல்லது உப தபால் நிலையங்களாக செயற்பட்ட தபால் நிலையங்களும் 58 செயற்பாட்டுக்கு வந்த நிலையில் அவை இப்பொழுது பல்வேறு விதமாக அங்கே கைவிடப்பட்டிருக்கிறது. ஒரு சில உதாரணங்களை மாத்திரம் தெரிவித்து நான் இந்த உரிய ஆவணங்களை இந்த ஹன்சாட் பதிவுகளுக்காக இங்கே சபையில் சமர்ப்பிக்கலாம் இருக்கிறேன். நுவரலியா மாவட்டத்தின் 39 தபால் நிலையங்கள் உப தபால் நிலையங்கள் அல்லது முகவர் தபால் நிலையங்கள் அனுமதிக்கப்பட்ட நிலையில் அதில் அரசாங்கத்தின் நேரடி தலையீடாக 13, தனியார் வசம் 4, ஏனைய தோட்டங்களின் வசம் 8 ஒப்படைக்கப்பட்டு மொத்தமாக 14 அங்கே பயன்படுத்தப்படாமல் இருக்கிறது. இதில் உள்ள பிரச்சனை என்னவென்றால் அரசாங்கத்தின் நேரடி கண்காணிப்பின் கீழ் நிறுவப்பட்ட முகவர் தபால் நிலையங்கள் 9 கிராம சேவர் அலுவலராக அலுவலகமாக மாற்றப்பட்டு விட்டது. 3 போலீஸ் போஸ்ட் தற்காலிக போலீஸ் அரங்களாக மாற்றப்பட்டிருக்கிறது. 1 அபிவிருத்தி நிலைய உத்தியோகத்தின் அலுவலகம் மாற்றப்பட்டிருக்கிறது. தனியார் வசம் ஒப்படைக்கப்பட்டது. 2 கடைகளாகவும் 2 வீடுகளாகவும் 1 நேசரி பாடசாலையாக மாற்றப்பட்டு 7 உபதபால் நிலையங்கள் களஞ்சிய சாலையாக மாற்றப்பட்டிருக்கிறது. வருத்தத்தோடு தெரிவிக்க வேண்டும், அந்த 2 கடைகளில் 1 மதுபான சாலையாக பயன்படுத்தப்படுகிறது என்பதை நாங்கள் இந்த சபையில் சொல்லி வைக்க வேண்டியது. காரணம் அந்த முகவர் தபால் நிலையங்கள் உருவாக்கப்பட்டனவே தவிர அவை தபால் சேவை அல்லது தபால் திணைக்களத்தின் கீழ் பொறுப்பேற்கப்படவில்லை. அவை தனியார் சமூகம் பார்த்து கொள்ளட்டும் என அரசியல் சார்ந்து கட்சி சார்ந்து கொடுக்கப்பட்டதன் காரணமாக கட்சி சார்ந்து செயற்பட்டவர்கள் தங்களது வீடாகவோ கடையாகவோ அதனை மாற்றிக்கொண்டிருக்கிற நிலைமை காணப்படுகிறது. எனவே முறைமை ஒன்று கொண்டு வருகின்ற போது நான் தொடர்ச்சியாக வலியுறுத்துவது தபாலாக இருக்கட்டும் அல்லது வைத்திய இதவாக இருக்கட்டும் அது அரச முறைமையாக தபால் திணைக்களத்துக்கு கீழாக இயங்குகின்ற நிலைமை மாற்றப்பட வேண்டும். இதுபோலத்தான் கேகாலை மாவட்டத்தில் 2 திறக்கப்பட்டது, இப்பொழுது செயற்பாட்டில் இல்லை. கழுத்துறை மாவட்டத்தில் 3 திறக்கப்பட்டது, 1 மாத்திரம் செயற்பாட்டில் இருக்கிறது. பதுளையில் 12 திறக்கப்பட்டது, 3 மாத்திரமே செயற்பாட்டில் இருக்கிறது. ரத்னபுரியில் 2 திறக்கப்பட்டது, 1 மாத்திரமே செயற்பாட்டில் இருக்கிறது. எனவே இந்த பெருந்தோட்ட பகுதிகள் என்பது தபால் விடயத்தில் முற்றுமுழுதாக புறக்கணிக்கப்பட்டிருக்கக்கூடிய நிலையில்தான் தற்போது அமைச்சர் திகாம்பரத்தின் தலைமையில் அமைக்கப்படுகின்ற புதிய கிராமத்தின் கீழ் நாங்கள் இந்த தபால் முறைமையை அங்கே ஒரு முகவரியூடாக கொண்டு வர வேண்டும் என்பதற்காக வீடுகளுக்கு இலக்கம் வழங்கி அங்கே தபால் பெட்டிகளை வழங்கும் முறைமையை நாங்கள் ஆரம்பித்திருக்கிறோம். கடந்த ஆண்டு அதிமேதக ஜனாதிபதி அவர்கள் திறந்து வைத்த தலவாக்கலைக்கு வந்து திறந்து வைத்த ஊட்டுவெள்ளிபுரம் என்கின்ற கிராமத்தில் நாங்கள் தபால் திணைக்களத்தோடு இணைந்து இந்த முகவரி வழங்குதல் என்கின்ற ஒரு திட்டத்தையும் ஆரம்பித்து அதன் ஊடாக அவர்களுக்கு அந்த தபால் சேவை பெற்றுக் கொடுக்கின்ற முறைமையை நாங்கள் ஒரு சம்பிரதாயபூர்வமாக ஆரம்பித்து வைத்தோம். அது சட்டப்படியாக இன்னும் உருவாக்கப்படவில்லை. எனவே இன்றைய விவாதத்தின் ஊடாக நான் மிக முக்கியமான ஒரு கோரிக்கையை வைக்கின்றேன். இந்த ஆவணங்களையும் சமர்ப்பிக்கின்றேன். இந்த முறைமை தபால் முறைமை அதாவது தேசியமயப்படுத்த அல்லது அரசமயப்படுத்தப்பட வேண்டும். முற்றுமுழுதாக இந்த பெருந்தோட்டத்துறைக்கு கீழாக இருக்கக்கூடிய தபால் சேவை அரசமயப்படுத்தப்பட்டு அங்கே தேவையான அளவு உபதபால் அலுவலகங்கள் நிறுவப்பட்டு இந்த குறைபாடு வேலைவாய்ப்புகள் இருக்கக்கூடிய இடங்கள் நிவர்த்திக்கப்பட்ட அந்த வேலைவாய்ப்புகள் பெற்றுக் கொடுக்கப்பட வேண்டும். இந்த மக்களையும் தேசிய தபால் முறைமைக்கு கொண்டு வர வேண்டும். அதற்கு அமைச்சு நடவடிக்கை எடுக்க வேண்டும் என கேட்டுக்கொண்டு வாய்ப்புக்கு நன்றி கூறி விடைபெறுகிறேன். நன்றி, வணக்கம்.
தேங்க்யூ, தேங்க்யூ. கௌரவ் சுஜித் பெருநா மந்திரித்துமா வதுமாறு வினாடிதாய்
நியோஜக கதாநாயகத்துமணி தபால் டிபார்ட்மெண்ட்டி வியவஸ்தா சன்சோதன கெட்டும்ப சம்பந்த அதா தக்வன்னட்டு ஆஸ்தா சரசாதி பிடி வந்த ஒபத்துமாட்ட நம் பாலம் கொடுமை ஸ்தூதி வந்தேனோ இவகையும் அப்படி தான் விசேஷம் தபால் காரியால் இவகையும் தபால் டிபார்ட்மெண்ட்டுவே மங்கி தன் இதிரி தீவுன சந்தாத் இவகையும் ஆதாயம் வெடிக்கிற கணியுமே பரமார்த்தே பெருட்டு கணிக்க தமாய் மீ அவஸ்தாதி மீ வியவஸ்தா சன்சோதனை கிணால தீன் இது மெதந்தி அப்படி தக்கினதே தமாய் விசேஷம் மில வடிக்கிறீ மே வகையும் தபால் சேவை மில சம்பந்தமாய் மே சன்சோதன கீப்பியாக எகத்துக்கல்ல தியன்னு இது அப்படி அத்தவசியம் மேவத்தாதி கல்பனா கல்ல பலன்னோனே எதா திமுன தபால் சேவையினுமே அது தியன்னு அது தபால் சேவை மங்கித்தான் இத்தாம தலங்காரி தத்திர பத்தலா இவகையும் தாட்சணிக பேத்தேங்க அணிப்பேத்த தீவுனு எனக்கொட்ட சம்பிரதாய திச தபால் சேவாவு அப்படி பார்த்தகனு புல்வாங்கமாக நதி பிராசியத்தமாய் தியன்னு ஏன் சாதாரண மங்கித்தான் மீ தபால் சேவை தினந்தின் பாடுவிட லக்விலா இவகையும் தெப்பால மங்கித்தன் நடத்து கரகன் ரஜேட்ட ஹக்கியாவாக தத்தியத்தமாய் அது உதாவிலா தீன் இது மம ஹித்தன் மேகத்தின் விசதும அப்பே மே முல்ல வெடிக்கிறீ மேமனத்தான் காத்து வெடிக்கிறீம் இத்தராக்ம பிரமாணத்தின் நேகரு நியோஜ கதாநாயகத்துமணி இது மேகட மங்கித்தன் அலு தாட்சணத்தைக்கு அப்பி எக்கட தீவுனு வேலா விசேஷம் அப்பே ராஜ்ய அம்சியத்தின் தெப்பால் சேவாவாத் ஏ பௌத்திலிக அம்சியத்தைக்க தீன் தாட்சணத்தைக்கு இக்கட்ட யான வெடப்பீலா கேமனத்தான் ஏகத்தேக்க பத்தவில யான வெடப்பீலா கிரியாத்மக கிருவணம் தமாய் மீ தபால் சேவை அப்படி தீவுனு கரகன்னு புல்வாங்கம் லெண்ணிக்கு அப்படி அவரு தன்னாதையாக ஏன்சா கரு நியோஜ கதாநகத்துமணி அப்படி அதாசன விசேஷம் மீ தாட்சணி பெத்த விசேஷம் தாட்சணி பெத்த பெத்த கத்தாம மீ தபால் காரைகள்ட்ட ஏக பத்த கரலா விசேஷம் தன்னவ தாட்சணியத்தேக்க இவகையும் இன்டர்நெட் இவகையும் மீ ஹெம கக்ம எகத்துக்கல்ல தமாய் கரு நியோஜ கதாநகத்துமணி மீக தீவுனு கரண்ட வெண்ணி ஏன்சா மம இல்லா ஹிட்டின் மீ அவஸ்தாவிதி விசேஷம் அப்படி அலு தாட்சணியத்தைக்க கட்டைத்து கரண கொட்ட விசேஷம் அப்படி தான் குரிய சர்வீஸுக்க அது மங்கி தான் தப்பால மகிங் நோய் குத்தாக்கார சேவாவன் லபாதி மட்டும் பௌத்திலிக அம்சிய கட்டைத்து கரல தீனோம் நமக்கு அப்பே தப்பால் டிபார்ட்மெண்ட் இவனி கட்டையுத்தாக் விசேஷம் பௌத்திலிக அம்சியத்தைக்க தரங்கராண்ட புழுவாங் ஏவாகிய குரியர் சேவாவாக் பகிர் தேக் ஆரம்பக்கராண்ட புழுவாங் கம தீனோனாங் ஏதுலையும் விஷால ஆதாயமாக லபாகண்ட புழுவாங் கம லபினோம் முகது அப்படி தான் ரஜிய டிபார்ட்மெண்ட் இவாகியும் பௌத்திலிக அம்சிய உணா கெமதி வெய் பௌத்திலிக அம்சிய குரியர் சேவாக்கிட்ட வடா ராஜ்யாசிய விசுவாசியத்தின் தனக்கேக்க மே வகை கட்டுத்தக்கிறத்த மங்கிதனட்டியிட்ட லகு ஆதாயமாக லபாகினிமே ஹெக்கியாவ தீனோக்கினு மே வத்தாதி அப்படி கியான்டோனி இது மே வகை அலுத் கிரமவேதையான்னு அப்படி ஏண்ட தீனோ இவகையும் பாசல் தெப்பால் மங்கிதன மீதில் புஞ்சி மிலாடு கிரிமா கரலா தீனோ மேக சம்பந்தத் மங்கிதான்னு அப்படி மீட்டோட பிரச்சாரையாக கரண்டு வேணுவா மே பாசல் தெப்பால் சேவையே இவகையும் அப்படி தானும் அணிகுத்த ஆயத்தனவள்ட்டு மிவனி சேவாவாக் அப்படி மீ தெப்பால் திப்பார்த்துமேந்து ஹரா கரண்ட புழுவங்கீனுக்கு சம்பந்தவத் தீன ஆபோதே மதி ஏன்சா மம இத்தனை ஹட்டியிட்ட மீ சம்பந்த பிரச்சார மாத்திய கரல மிக ராஜ்யாசியே உணாத் தபால் டிபார்ட்மெண்ட் மீ வகை சேவாவால் நபாகண்ட புழுவாங் மீ வகை வடப்பில்லா கப்பிதிரி காலதி கிரியாத்மக கரணோ கீழே கிவோத் மங்கிதாண்டி கரு கதாநாயகத்துமணி மீட்டோட ஆதாயமாக தபால் டிபார்ட்மெண்ட் விட்டு லபாகண்ட புழுவாங்காம லபினோம் ஈட அமத்தரும் அணி காரணவத்தமாய் தபால் சேவை சம்பந்த கத்தாம மம கதாகரண்ட ஹிட்டியே மீ திகுணத்து இக்கம் அணிக்க தபால் சேவை லபாதண்டோன்னு சேவாவை கரு நியோஜ கதாநாயகத்துமணி தெப்பால் சேவா சம்பந்தம் கதாக்கிட்டு மங்கித்தானே அப்படி தானோ கம்மல லிபி வெதியம் சம்பந்தம் நம்ம கதாக்கிறான் இக்க சம்பந்தம் பிரச்சனையாக நே நமக்கு அப்பயே மீ திலகராஜ் மந்திரித்துமா தித்துமாய் கதாவதி மீட்டிசல கியூவா விசேஷம் வத்து சேஸ்திய சம்பந்தம் கரு நியோஜ கதாநாயகத்துமணி அப்படி தானோ வத்து கம்கர் ஜனதாவோட விசேஷம் மம நியோஜனைக்கென்ன கொட்டாசே விஷால வத்து சங்கியாவத் தீனோ ஏ வத்துவல்ட தீனாயிட்ட தெப்பால் வெதியம் சம்பந்தம் சேவிட பத்தெண்ட புழுவங்கமாக நே முகது மேக மமிதான் விசேஷம் தெப்பால் காரியாலயம் வத்தே தபால் கீன புத்தலையாக கிஹில்ல இவ்வளவு தெப்பால் கருவா கிஹில்ல வத்தே தெப்பால் காந்தூரையும் கபி நகரட்டுகில தெப்பால் காந்தூரையும் தமாய் மே லீவுன்ட்டு எகத்துக்கிறாங்க இன்னி ஈட பாச மேக வத்தே தீன டிவிஷன் இங்கே ஆஃபீஸ் கிடைக்காம මේක සමාරක් කරාට කලට වේලාවට ඒ ගම්පත්තේ ඉන්න පුද්ගලයන්ට හම්බෙන්නේ නැහැ. ඒ නිසා වතුකම් කරාට ලොකු අසාධාරණයක් කතානායකතුමනි පෞගී කාලේ සිද්ධ වුණා. මම දන්නා තරමින් පවුල් දෙක තුනකටම දරුවන්ට තමන්ට රැකී අවස්ථාවට යන්න ආපු දේවල් වුණත් ඒ ලිපිය නිසාකාර ලැබෙච්ච නැති ඒ අවස්ථාව අහිමි වුණා. ඒ නිසා ඉතාමත් කනගාටුදායක තත්ත්වයක් තියෙන්නේ. ඒසා කරු නියෝජ්‍ය කතානායකතුමනි මේ සම්බන්ධව මම හිතන්නේ නැවත වරක් අපි අවධානය යොමු කරන්න ඕනේ. අපිට මතකයි මීට ඉස්සෙල්ලා මීට දශකයකට ඉතර ඉස්සෙල්ලා දෙකකට ඉතර ඉස්සෙල්ලා මේ අලුතෙන් මතය වතු යටතල පහසුකම් අමාත්‍යාංශයේ මැදිහත් වෙලා මේ වතු ශේෂ්ත්‍රයට විශේෂයෙන් වතු වලට තැපැල් කාර්යාල උප තැපැල් කාර්යාල පීටීඑම් වැඩවිල්ලක් ක්‍රියාත්මක කෙරුවා. ඒ වගේම තැපැල් කරුවෙක් එකකට පත් කරලා තිබුණා. වත්තෙන් සමහරක් අවස්ථාවේ පඩි ගෙවපු දවස්තාවල් තිබුණා. නමුත් ඒක ක්‍රමානුකූල කාලයක් ඉස්සෙන් ඒක අද රතර වෙලා තියෙනවා. මම හිතන්නේ මුලින් පැහැදිලි කරුවා අපේ දිනක රාජ්‍ය මන්ත්‍රීතුමා. ඒ නිසා මම ඉල්ලා හිටින්න විශේෂයෙන්ම තැපැල් දෙපාර්තමේන්තුවට. මොකද මේක ආදායම් උපද විතරක් නෙමෙයි රජයේ ආයතනයක් හැටියට මේ සේවාවත් අපි ලබා දෙන්න ඕනේ. ඒ නිසා මම ඉල්ලා හිටනවා මේ තැපැල් කරුව අඩුම ගන්න මේ වතු ශේෂ්ත්‍රයට සම්බන්ධ කරලා මේ වතු ජනතාවට සාධාරණයක් ඉෂ්ට කරලා ඒ තැපැල් සේවාව පවත්වාගෙන යන්න කටයුතු කරන්න ඕනේ කියන එක තමයි මගේ මේ අවස්ථාවේදී මතක් කරන්නේ. අනික් කාරණාව තමයි විශේෂයෙන්ම තව එකක් අපි කියන්න ඕනේ තැපැල් කාර්යාල. සමහරක් අවස්ථාවේදී තැපැල් කාර් උප තැපැල් කාර්යාල අපි දන්නවා දැන් අලුතෙන් සම්ප්‍රදායක් ලෙස එහෙම නැත්නම් පළතින්ම ඒ කැබිනට් තීරණයක් අනුව ඒකත් පිටවන්නේ නැහැ. ඉතින් ඒ අවස්ථාවේදී මේ තියෙන ඒවා වැඩි කරන්නේත් නැහැ. නමුත් මම දන්නවා හුඟක් වෙලාවට මේ තැපැල් තවත් පාඩු වෙන්න. මේ වගේ බිල වැඩි කරන්න අවශ්‍ය වෙලා තියෙන්නේ මේ තැපැල් කාර්යාල නිසියාකාරව නියෝජ්‍ය කතානායකතුමනි පවත්වාගෙන යන්නේ. ඒ සමහර තැපැල් කාර්යාල කිසිම ලාභයක් නැහැ. සමහරක් අවස්ථාවල කිසිම ආදායමක් නැහැ. ලිපියක් දෙකක් තැපැල් කරනවා. එහෙම නැත්නම් මොන හරි දෙයක් සාමාන්‍ය කටයුත්තක් කරනවා. ඒ අරෙන්ද කිසිම ප්‍රායෝගිකව මුදල් ලැබෙලා දෙන කටයුත්තක් කෙරෙන්නේ නැහැ. ඒ නිසා සමහරක් තැපැල් කාර්යාල තියෙන උප තැපැල් කාර්යාල කිලෝමීටර් කාලක්වත් නැහැ. ගම්වල ගත්තොත් එම් කිලෝමීටර් කාලක්වත් නැති තැන්වල තැපැල් කාර්යාල තියෙනවා. කිසිම ආදායමක් උපදන්නේ නැති. ඉතින් මේවා මම හිතන්නේ අපිට වෙනස් කරලා ඉවරලා ආදායමක් උපදන්න එහෙම නැත්නම් නගර ආශ්‍රිතව ජනගහනය වැඩි තැනකට මේ තැපැල් කාර්යාල ටික යොමු කරන්න පුළුවන් නම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒ තුලිනුත් මම හිතන්නේ අපේ තැපැල්වල තියෙන යම්කිසි පාඩුවක් තියෙනවා නම් අපිට ඒක වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම තවත් කාරණාවක් තමයි විශේෂයෙන්ම මේ ආදේශකයෝ තැපැල් කාර්යාල වලට ආදේශකයෝ බඳා ගන්නකොට නියෝජ්‍ය කතානායකතුමනි දැන් තියෙන ක්‍රමවේදය හැටියට 6-2ක් ඉල්ලනවා. ඉතින් 6-2 ඉල්ලලා මේ තැපැල් කාර්යාලට සමහරක් වෙලාවට මේ ගම්මානවල ඒ ආදේශක තන්ත්‍ර සඳහා එන්න සුසුකම් තියෙන කට්ටිය ඒව බලාපොරොත්තු වෙන්න තිය අවස්ථාවල් තියෙනවා. ආදේශකෙ වෙච්ච ගාම්ම තැපැල් කරුවෙක්වත් එහෙම නැත්නම් වෙනත් තන්ත්‍රයකට යන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ගරු නියෝජ්‍ය කතා අපි ඉල්ලන්නේ මේක සුසුකම් අඩුම ගන්න සාමාන්‍ය පෙළ දක්වා පෙනී සිටීමවත් ප්‍රමාණවත් කරන් ආවම සුසුකම් කරන්න පුළුවන්කම තිබුණොත් අර ගම්වල ඉන්න ඒ ගමේ ආසන්න උප තැපැල් කාර්යාලයේ අසල ඉන්න ඒ තරුණයෙකුට හරි අවස්ථාව ලැබෙනවා මේ සේවාවටත් සම්බන්ධ වෙන්න කියලා. ඒකත් මං හිතන්නේ පුළුවන් නම් අපිට ඒ සංශෝධනයත් ඇති කරන්න පුළුවන්කම තියෙනවා නම් ඒ තුලින් මං හිතන්නේ තැපැල් කරුවන් සම්බන්ධව ගැනීමේදී යම්කිසි සාධාරණයක් අපිට ඉෂ්ට කරන්න පුළුවන්කම ලැබෙනවා කියලා මම කියන්න ඕනේ. ඒ වගේම තවත් කාරණාවක් තමයි තැපැල් කරුව සම්බන්ධව මම හිතන්නේ මේ අද දැන් මට දුරකථනයෙන් කතා කළකුව මෙතනදී කතා කරන්න කියලා විශේෂයෙන්ම මේ ආදේශක බඳව ගත්තාම තැපැල් කරුව කියලා බඳව ගත්තාම එතනදී වෙන්නේ ආදේශක තැපැල් බෙදීම පමණයි. මීට කලින් තිබිලා තියෙනවලු ගරු නියෝජ්‍ය කතානායකතුමනි තැපැල් කරුවන්ට මං හිතන්නේ ඉදිරි පණිවිඩ කරු කාර්යාල කාර්ය සහායක ඒ වගේම කාර්යාලයේ ඇතුලේ සේවයට යන්න අවස්ථාව තිබුණලු. නමුත් දැන් තියෙන තත්ත්වය හැටියට මේ ආදේශක තන්ත්‍රයට ගත්තට පස්සේ සිද්ධ වෙන්නේ මේ තනතුරේම තමයි ඉන්න වෙන්නේ. අවුරුදු 15ක් විතර ගියත් ඒ ඇයට පුළුවන් කමක් නැහැ අර සේවයට අන්තර්ගහණය වෙලා එහෙම නැත්නම් තැපැල් කාර්යාලවල තියෙන තත්ත්වෙට පත් වෙලා මේ එකට සම්බන්ධ වෙන්න අවස්ථාවක් නැහැ කියන එක තමයි එතෙන්දී කියන්නේ. ඉතින් ඒ සම්බන්ධව මම හිතන්නේ අපේ තැපැල් දෙපාර්තමේන්තුවේ අපි කාගෙත් අවධානය යොමු කරන්න පුළුවන්කම තියෙනවා නම් ඉතාම හොඳ දෙයක්. ඒ වගේම තවත් පැමිණිල්ලක් තියෙනවා කියලා දැන් මේ අපිට දැනගන්න ලැබුණා. විශේෂයෙන්ම මේ අපි තාක්ෂණය ගැන ඉස්සෙල්ලා කතා කරුවා නියෝජ්‍ය කතානායකතුමනි. මොකද අපි තාක්ෂණයත් එක්ක යන්න ඕනේ, විමාන ඉන්ටර්නෙට් පහසුකම් එක්ක යන්න ඕනේ. සමහරක් වෙලාවට තැපැල් කන්ට්‍රෝල් වලට බිල් ගෙවන්න අවස්ථාව උදා කරලා තියෙනවා. විදුලි බිල, ජල බිල්පත්, ඒ වගේම අනිකුත් බිල්පත්. ඒවා ගෙවන්න කතා කරනකොට යනකොට ඒවා සම්බන්ධවදී තැපැල් කාර්යාල වලට ගියාම ලොකු ප්‍රමාදයක් තියෙනවා. මොකද මේක ඉන්ටර්නෙට් වල වේගය සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා. සමහරක් අවස්ථාවලදී පෑය විනාඩි 10 15 ඒ බිල්පත ගෙවන්න සිද්ධ වෙන අවස්ථාවල් තියෙනවා. ඉතින් එවැනි තැන්වලදී අර තව තැපැල් දෙපාර්තමේන්තුවට ඇවිල්ලා ආදායමක් ගන්න තියෙන එක කොමිෂන් මුදලක් ගන්න තියෙන එක අහිමි වෙනවා. ඒ නිසා මම හිතන්නේ හුඟක් අවස්ථාවලදී ඒවා බැංකු වලටත් ඒ වගේ වෙනත් ආයතන වලට ගිහිල්ලා ඒ කටයුතු කරනවා කියන එක තමයි අපිට තියෙන්නේ. ඉතින් මේවා තමයි මේ තැපැල් ශේෂ්ත්‍රය දියුණු කරන්න මම හිතන්නේ අපි යෝජනා කරන දේවල්. විශේෂයෙන්ම නව තාක්ෂණයත් එක්ක අර විශේෂයෙන් පාසල් ක්‍රමයේ ඒ වගේම කුරියර් සේවාව මේ කටයුත්ත කරනවා නම් තමයි අපි දන්නේ මේකේ ප්‍රයෝජනයක් අරගන්න පුළුවන් වෙන්නේ නැතුව මිල හැමදාම මේකට විසඳුමක් හැටියට ගාස්තු වැඩි කරලා ජනතාවට බරක් පටවනවට වඩා මේක සම්බන්ධව අපිට ආදායම උපද්දන්න මේ අලුත් තරංකාරීත්වයක් ඇති කරන්න කටයුතු කරනවා නම් තමයි මම හිතන්නේ නිලධාරීන් ඒක අපේ ජනතාවට කරන්න පුළුවන් ලොකුම සේවාව කියන එක මේ අවස්ථාවේදී මම මතක් කරන්න ඕනේ. ඉතින් මම අද ඊට වඩා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම අද අපි දන්නා අද පාර්ලිමේන්තුව ගත්තාමත් විශේෂයෙන් විරුද්ධ පක්ෂයේ ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධලා ඉන්න උදවිය ඒ වගේ මේ අය හුඟ දෙනෙක් අද මේ පතාවට ඇවිල්ලා නැහැ. විශේෂයෙන්ම අපි දන්නා උද්ඝෝෂණයක් තියෙනවා කියන එක තමයි අද මම හිතන්නේ කතා කරන අවස්ථාවේ දැනගත්තේ. ඉතින් අපි දන්නා උද්ඝෝෂණයක් කරන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි කිසිම කෙනෙකුට බාධාවක් නැහැ. අද මේ රටේ අපි දන්නා විශේෂයෙන්ම ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් පත් වුණාට පස්සේ මේ නව ක්‍රමයේ තුල විවිධ දෙනා විවිධ අදහස් කෙරුවත් මේ ජාතික ආණ්ඩුව යහපාලන සංකල්පය තුල හැම කෙනාටම සුවාදීනෝ ඒ වගේම නිදහසේ ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන්න අවස්ථාව උදා කරලා තියෙනවා. ඒ කාටවත් නැහැ කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අද මාධ්‍ය නිදහස තියෙනවා. මාධ්‍යයට ඕන දේවල් කතා කරන්න පුළුවන්. Tamanට හිතන දේ අද මාධ්‍ය මගින් එහෙම නැත්නම් රූපවාහිනිය මගින් ඉදිරියට ඇවිල්ලා කතා කරන්න මාධ්‍ය දින්ට අද නිදහස තියෙනවා. Tamanට හිතනවා නම් මේක මෙහෙමයි කියලා ඒකත් කියන්න පුළුවන්. ඒක ඇත්ත වෙන්නත් පුළුවන් බැරි වෙන්නත් පුළුවන්. එහෙම තත්යකට අද නිදහස ඇති කරලා තියෙනවා. පෞගේ කාලේ අපි දන්න හැම කෙනාටම රාජ්‍යංශයට ඒ වගේම පෞද්ගලික අංශයට ප්‍රජාතන්ත්‍රවාදී දෙස කොළඹ නගරය තුළ මං හිතන්නේ සතියට 2002ක් ප්‍රජාතන්ත්‍රවාදී මේ රටේ උද්ඝෝෂණය කරන්න අයිතිය තිබුණා. ඉතින් අද වුණත් ඒ උද්ඝෝෂණය කිරීමේ ප්‍රශ්නයක් නැහැ. නමුත් අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ උද්ඝෝෂණය කරන්නේ ඇයි කියන එක. ගරු නියෝජ්‍ය කතානායකතුමනි උද්ඝෝෂණය කරන්නේ ඇයි? උද්ඝෝෂණය කරන්න තියෙන කිසිම දෙයක් නැහැ. අපිට කියන්න දෙයක් නැහැ. මහ ලොකු පිට වඩා ලොකු ප්‍රශ්න පෞගේ කාල සීමාව තිබුණා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් තිබුණේ නැහැ. නොයෙකුත් ආගම උද්ඝෝෂණය කරපු අය මැරුවා. එහෙම අතීතයක් තිබුණේ අපිට. නමුත් අද තමුන්නාසල දන්න අපි දන්න නියෝජ්‍ය කතානායකතුමනි අද මං හිතන්නේ කිසිම හේතුවක් නැහැ. මොකද අපිට ඉන්ධන මිල වැඩි කියලා යන්න පුළුවන් කමක් නැහැ. අද ඉන්ධන මිල ගත්තත් ඒ වගේම ගෘහස්ත ගෑස් මිල ගත්තත් අපි ගත්තොත් ඒකට අධ්‍යක්ෂණය කරන්න බෑ. එදා තිබුණ මිලට වඩා අඩුයි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි ආහාර ද්‍රව්‍ය මිල ගත්තත් ඔය කවුරු කොහොම කිව්වත් අපි සංසන්දනය කරලා බැලුවොත් ජීවන වියදමත් එක්ක බලනකොට එක සමාන මට්ටමට අද තියෙන්නේ. ඒ වගේ තියෙනවා. අද ඖෂධ බිල ගත්තොත් එහෙම ඒ හැම එකක්ම අද අඩු කරලා ජනතාවට සහන සලසලා තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත කරලා තියෙනවා. රටේ ජාත්‍යන්තර තිබුණ කීර්ති නාමය නැවත ඇති කරලා දෙන්න කටයුතු කරලා තියෙන අවස්ථාවක මං හිතන්නේ මේක කිව්වේ පහුගිය කාලේ අපි දන්න පළාත් සභාව ගැන. විශේෂයෙන් පළාත් සභාව ඡන්දය මං හිතන්නේ ඒකත් මං හිතන්නේ අද හේතුවක් කරන් තියෙනවා මේ උද්ඝෝෂණය කරන්න. නමුත් පළාත් සභා ඡන්දය ගැන ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි දන්නවා මෙතන තිබුණ ප්‍රශ්නයක් ප්‍රාදේශීය සභා ඡන්දය මේ රටේ මතයක් තිබුණා. කොට්ටාස මට්ටමින් තියන්න ඕනේ කියලා. ඒ වගේ පළාත් සභාවත් ඒකම අනුගමනය කරන්න ඕනේ කියලා තිබුණා මතයක් බඩි දිනාගේ මේ මන්ත්‍රීවරු හැම කෙනාගේම. ඒ නිසා තමයි මේ උද්ඝෝෂ මේ පළාත් සභාව මැතිවරණය සම්බන්ධව අපි නැවත පාර්ලිමේන්තුවට මේ කෙටුම් පතක් ගෙනල්ලා ඉවරලා ඒක සංශෝධනය කරන්න කටයුතු කෙරුවේ. ඉතින් ඊට පස්සේ සංශෝධනය කිරුවම තමයි අපි අඩුපාඩුකම් දැක්කේ. කොට්ටාස නිර්ණය කිරීම සම්බන්ධව අඩුපාඩුකම් දැක්කේ. ඒ නිසා මේක ක්‍රියාත්මක කරනවට දැන් කවුරුත් කැමති නැහැ. ඒ අයවත් ඡන්දෙ දුන්නේ නැහැ. ඔබතුමාට මතක ඇති පහුගිය කාලේ සම්බන්ධව ඡන්දෙ විසීමක් තියෙනකොට කවුරුත් ඡන්දෙ දුන්නේ නැහැ. එහෙමනම් අපි දන්නවා දැන් මේ තත්ත්වයේ මේ තත්ත්වයට ඡන්දේ තියන්න පුළුවන් කමක් නැහැ. නමුත් ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් කතානායකතුමාත් පැහැදිලිවම කියලා තියෙනවා අනිවාර්යයෙන්ම ඡන්දේ ජනාරි මාසේ තියෙනවා කියලා. එහෙමනම් අපිට දැන් ලොකුවට මේ සම්බන්ධව දැනගන්න මාස කීපයක් තියෙන පළාත් සභා ඡන්දෙට මාසෙන් දෙකෙන් පළාත් සභා ඡන්දෙ තියන්න පුළුවන් කමක් නැහැ. තවත් පළාත් සභා කීපයක් තියෙන තුරු අපිට ඔක්කොම එකතු කරලා පළාත් සභා 6ක ඡන්දෙ තියන්න පුළුවන්. එහෙනම් මේ උද්ඝෝෂණය කිසිම පළක් නැහැ. අද මේකෙන් උනේ මොකද්ද? පාසල් යන ජනතාවට, ඉස්කෝලේ යන දරුවන්ට, ඒ වගේම දෙමව්පියන්ට, ඒ වගේම වැටේ නේන අයට තියෙන ප්‍රශ්න ඇති වෙච්ච එක විතරයි උනේ. මේ රටේ මං හිතන්නේ අද තියෙන ශ්‍රමය අද තිබුණ දායකත්වයේ ගත්තොත් එහෙම ගන්නේ කිරුවොත් එහෙම මිල මුදල් ගත්තොත් එහෙම විශාල පාඩුවක් රට වෙච්ච අවස්ථාවකට තමයි අද දවසේ හඳුන්වන්න පුළුවන් නියෝජ්‍ය කතානායකතු. ඉතින් මම දීර්ඝ වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන අද ඉතාම සතුටටපත් වෙන මේ තැපැල් දෙපාර්තමේන්තුවේ අඩුපාඩුකම් සම්පූර්ණ කතා කරන්න අවස්ථාව ලබා දීම පිළිබඳව ඒ නිසා පුතුමාට නැවතවරක් ස්තුතිවන්තමින් මගේ කතාව අවසන් කරන බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. යෝජනා අංක 1 සභාවකංගද?
ආයි
සභාව කල්තැමීම ගරු සභානායකතුමා
පාර්ලිමේන්තුව හෙට උදේ 10 වෙනිදා